ඒ සත්මී අර්ථයක් වගේ තමයි ගසටි. ඒ බඳින කිනාව තමයි දුතියාවේ. බඳින්නේ කාවද? ඒ කිනාව තමයි දුත.
ඒ සත්මීමයි. අදතර කිව්වොත් ඒ මායිද ක්‍රියා විශේෂණය
නේද? දෙඩි කොට, හද කොට කියන අර්ථය දල්හම් කත්වා. කියන්නේ දෙඩි කොට එහෙම අර්ථයක්. කොතනින්ද පටන් ගන්න? ඉති දෙවෙනි අභ්‍යාසෙ නේද අපිට තිබුණේ. කවුරු හරි යදු? හරිනේ වෙලාව හරිනේ. කවුද? ධම්ම විචය අස්ම තම අලු නේද? වඩින්නේ කියලා. හරි අපි එහෙනම් අභ්‍යාස බලාගෙන ගිහිල්ලාම වැඩි නවත්තලා ගාතාවක් වගේ බලලා ඊට පස්සේ ඉදිරි කොටසට යමු නේද? එහෙනම් අද පබෝදානන්දයන් කියන පටන් ගන්න. මේ මේ දෙටි. එහෙම නිසා තමයි මාරු කරන්නේ. නේද? නැත්තම් අර එක රටාවකට වගේ හැමදාම බලාගෙන ඉන්න පාට. හැමදාම නැත්තම්.
අවුරුදාම්
දෙනවා. හරි. ඔව්. ඒක තීනං කියලා තියෙන්නේ නේද? ඒක හදා ගන්න ඕන තීනං කියන්නේ. ඒක හදන්න මටත් අහු වෙලා නැහැ. ඒ වගේම මේ අහු වෙනවා හදා ගන්න. කොමෙන්ටි මටත් අහු වෙන්නේ නැහැ නේද බලාගෙන යන්න. ඒ වගේ තියෙනවා හදා ගන්න. හරි. තේරුමත් කියන්නේ නේද? ගොන්නුද?
හා.
කියන්න ඉදිටි. හරි. ඕකේ එහෙමනම් කෙත්තේ කියන පදය මොන විභක්තිද කියලා අපි කියමු. කවුද කෙත්තේ කියන පදය? ගෞතම වංශයස්ම කියමු බලන්න.
කෙත්තේ කොමරෙහි සත්තනි එක
වචන. හා. ඒක ඊට මහා පෙත්තේ තියෙන ආහින්දිත්වා කියලා පූර්ව ක්‍රියාපදයක්. ඒක නිසා ඒකේ කර්මය එහෙම නෙවෙයිද? ද්විතීය බහුවචන එහෙම නෙවෙයිද?
කෙත්තේ
දෙවියන් බහුවචන. තේජානන්දයන්.
කෙත්තේ
කියන පදේ විභක්තිය මොකද්ද? සත්තමී එක වචන. සත්තමී එක වචන කියන එක පොඩ්ඩක්
අතෝස්සන්න. ආ හින්දිත්
කියන්නේ ඇවිද.
ඇවිද. ඔව්. කොඹුර වල එහෙනම් සත්තමී
තමයි. සත්තමී එක වචන.
සත්තමී එක.
ද්විතීය කියලා කියන අය පොඩ්ඩක් අත උස්සුම් බලන්න. ද්විතීය කියන්නේ ද්විතීය නෙවෙයි සත්තමී තමයි. හා. ඒක නිසා තමයි මම අහන්නේ. දැන් ද්විතීය වෙත් තියෙන නිසා ද්විතීය පදේකුත් බහුවචන. එතකොට ඒතනක මතක තියාගන්න ඕනේ හැම පදයකම හැම පූර්ව ක්‍රියාවකම කර්ම පදෙකම නෙවෙයි. තේරුණා නේද? කර්ම පදයක් එන විභක්තියකම තව විභක්තියකත් ඒ වගේ පදයක් තියෙන්න පුළුවන්. ඒ තැනක අපි මේ වගේ ආපු තැනක් නිසා මම මේ ඇහුවේ. තිය තැන් වල අපි අවබෝධයෙන් ඉන්න ඕන. මෙතන අර්ථය අපි කියද්දි හරියට දැන් ද්විතීයාර්ථයක් කිව්වොත් එහෙම කිත කිතට උඹුරු වලට ඇවිද කියලා අර්ථයක්. එහෙම අර්ථයක් නෙවෙයි මෙතන ඉන්නේ. ඇවිද කියන අර්ථයේදී ළඟා වීමක් එහෙම අර්ථයක් නෙවෙයි කියන්නේ. ඒ නිසා මේකෙදි සත්වමී අර්ථයක් තියෙනවා. කිතෙහි ඇවිද කියලා අර්ථය. හරි නේද? හරි. ඊළඟ එක කිමු බලන්න සුගතවන් සායස.
මහියන් මාතා නීලානි උප්පලානි ආනිත්‍වා චේතියම් ප්‍රවේති. මගේ මව නිල් උපුල් ගෙන විති චෛත්‍ය පිදුවේය පූජා
කරති. තොට ඒ පිදීමට ලක්ුණ පදේ මොකක්ද ඔකි? චෛත්‍ය. හරි. එතකොට කර්ම පදේ චේතිය. චේතියානි කියලා බහුවචනේ. චේතියං චේතියානි. ඒ විදිහට වර්ණ ගන්නේ නපුංසකලින්ගේ. ද්විතීය ඒකවචන පදේ. හරි. ඊළඟ තුන්වෙනි එක මේ ගිනසිරිය අයස්ම කියමු. නැත්තම් පිළිවෙලටම කිව්වොත් ඒක හරියන්නේ නැහැ නේ නේද?
මයන් සුවේ රත්තානි පදුමානි බුද්ධිතු.
ඔව් හදා ගන්න ඕනේ. වැරදි තියෙනවා හදා ගන්න කියලා මං කිව්වා. නෙළුම් මල් කන්න අමාරුයිනේ නේද? වැරදිත් නැහැ. ඉතින් ඒක මට මෙතෙන් ගැලපෙන්නේ
නැහැ. දැන් වාහින් ගමිස්සාන. අපි හෙට රතු නෙළුම්ද ඇදීමට ඒ වෙලට යන්නේ.
දොටේ මුල්ම පදෙත් වැරදි එතන මයිහං සුවේ කියලා තියෙන එක මයන් වෙන්න ඕනේ. මයන් කියලා තියෙන. හා ඒක හරියන. අරිය විලාසයස්ම කියමු දීරංගි හතරවෙනි.
සේතාච රත්තාච ගෝණා තිලං කාලිතුන් අටවියන් ආදිදන්ති. සුදුද රතුද ගොන්නු තනබුර කෑමට
කැලේට ඇවිද යති. හරි. කැල යට නෙවෙයි යෝක. ඔව් අට. අට. ඔව්. සත්තමි ඒක වචනේ.
කැලේ.
ඔව් කැල යෙහි කියලා කියනවා. එතකොට මේක අපි සුදුද රතුද කියලා කියනවට වඩා උතන සාමාන්‍යයෙන් අපි කියන එක වඩා හොඳ සුදු ඌද රතු ඌද අර්ථය එකයි. ඒ වුණාට අර කියද්දි ටිකක් ගලා යාම වාක්‍යෙ ටිකක් පිළිවෙලට තියෙන අපි කියනවා සුදු ඌද රතු ඌද ඒ විදිහට. ඊළඟ එක ඊළඟ එකෙත් වැරද්දක් තියෙනවා. ඒක හදාගෙන නැති නේද? නීචම් පීටං කියලා නීචම් කියලා හදාගන්න ඕන. ඊළඟ එක තේජානන්දයස්ම කියමු බලන්න.
සෝමීචං පීතං ආනිත්වා භූමියං තපෙත්වා තත්ත නිසීති. සෝ හෙතෙමි නීචං පීතං නිති උසුව කානිත්වා ගිනෙදි භූමියං තපෙත්වා දිම තව තත්ත නිසීති. එහි ඉඳගත්තේ
එතකොට නීචං පීතං කියන පද දෙක මොන විභක්තිද? වචනෙත් එක්ක කියන්න ඕනේ ඉතින්. බහුවචනද? ඒක දැක්ක ගම ඉක්මනට කියන්න ඕනේ එහෙම ඒකත් එක්ක. එතකොට නීචං කියන පදේ මොකක්ද උතන? නාම විශේෂණ පදයක්. එතකොට කර්ම පදයේ විශේෂණ ය කර්ම පද විශේෂණයක්. ඒ නිසා කර්ම පදයේ විභක්ති ගන්නවා මේ පදයට. අපි කලින් කිව්වනේ විශේෂණ පදයට. එතකොට ඒ විශේෂ පදයේ ලිංග විභක්ති වචන ගන්නවා කියලා නේද? පැහැදිලි. එතකොට ද්විතීය ඒකවචනෙන් තියෙන නීච කියන පදයත්. හරි. ඊළඟ එක රතනානන්දයස්ම.
තුයම් පිටා මහන්තං රොක්කං චින්දිත්වා පාදේති.
පීතා නෙවෙයි. පීතා වුණොත් මොකද්ද? කහපාට කියනවා. පීත කියන්නේ කහපාට. එතකොට පීත කහපාට කියනා කියලා අපිට කියන්න පුළුවන් පීතු. එතකොට පීතා කිව්වේ ඒකේ බහුවචනේ. එහෙම නැත්නම් කහපාට ස්ත්‍රිය. ඒ වගේ නේද? කහපාට ඇති තැනැත්තිය. එහෙම නෙවෙයි පීතා. එතකොට පියතුමා. නුඹගේ
පියා මහන්තන් රොක්ක මහත්තුරුක චින්දිත්ව
හරි. එතකොට ඔකේ රුක්ඛං කියන පදේ විභක්තිය ඇයි? මහන්තං කියන පදේ විශේෂණ පදේ. කර්ම විශේෂණ පදේ. මහන්තං කියන එකේ තේරුම මොකද්ද? පබෝධානන්දස්ම විශාල මහත් කියන අර්ථය සිංහලේ තියෙන්නේ නේද? තුයිහං කියන්නේ ඒක වචනයි. තව තුයිහං. තුම්හාකං කිව්වොත් බහුවචනයි. තුම්හාකං තුම්හි කියන පද බහුවචනයි. හරි. අරිය චිත්තයස්ම
අස්මින් විහාරේ. මේ විහාරේ ලොකු චෛත්‍යයක් ඇත.
හරි. ශාල චෛත්‍යයක් ඇත. හරි. එතකොට මේ චේතියන් කියන පදය මොන විභක්තිද?
ද්විතිය.
එහෙමනම් ලියන්න බලන්න ඔය වාක්‍ය මේකේ. නෑ. ලියන්න ඕනේ. කියන්න බලන්න එහෙනම් ඔකේ උක්ත පදේ මොකද්ද කියලා. ඔකේ ක්‍රියාව මොකද්ද? ක්‍රියාපදේ ක්‍රියාවන්නේ කොහෙද ඇත්තේ? කොහොමද
ක්‍රියාපදයන්නේ?
හරි වෙලෙයි. සිටියා අනේ. ඒක ක්‍රියාපදයන්නේ නෙවෙයි. අත්ති කියන්නේ ක්‍රියාපදේ. අත්ති කියන්නේ ක්‍රියාපදේ. මම අර අස ධාතුවෙන් හැදෙන පද කියලා දුන්නේ. අත්ති සම්ති. අසි අත්. අස්මි අම්හි. අස්ම අම්හ. එතකොට මේ හැදෙන ක්‍රියාපද ටික වල. එතකොට අත්ති කියන්නේ ක්‍රියාපදයක්. ඇත කියන එකයි අර්ථය. පැහැදිලි නේද? එතකොට එහෙමනම් ඔකේ උක්ත වෙන පදේ මොකක්ද?
ඇත්තේ මොකක්ද?
කෝ කියන්න
විහාරේ.
කෝ කියන්න. කොහෙද විහාරය
කියන්නේ? ජයිත්.
එතකොට ඒක විභක්තිය මොකද්ද?
ද්විතිය.
උක්ත වෙන පදේ. උක්ත පදේ ද්විතිය. වාක්‍යයක උක්ත පදයක්ද?
නේ ඒ
ඒක තාම ඇතරම මේ ටිකක් පැහැදිලි මදි වෙන්න පුළුවන්. ඉක්මනට ගිහින් චිත්ත ශබ්දය තියෙන තැන පෙරලා ගන්න.
ආ
හරි හරි. පදයක් මේකේ. මම කඩනොත් කිව්වා. චේතිය කියන ශබ්දේ වර්ණගින්නේ චිත්ත ශබ්දේ වගේ. එතකොට ප්‍රථමා ඒක වචන පදේ මේ. නමිත් කියනවා චිත්ත කියන එක නේද? ඒ ටික හරියට වුණාට මතකනේ. එතකොට මහන්තම් පදයේක විශේෂණයි. උක්ත විශේෂණ පදයක් ප්‍රථමා ඒක වචනයි. ඒ දෙකම ප්‍රථමා පද මතක තියාගන්න ඒවා වරදින්න පුළුවන් තැන්. හරි.
රතනස අසදාතුගේ කලිම ලියාගෙන මයි කියලා කිය බැරිු දිනත කියලා
ලියාගෙන නැද්ද?
නෑ.
අසි අත් අත් ලියාගත්තු කෙනෙක්ගෙන් බලලා අපි පස්සේ ලියාගමු නේ. වෙලා යනවා නේ නැත්තම්. හරි. ඊළඟ එක ගෞතම නන්දයාස්ම දීඝාය රජ්ජුයා බෙන්දී අතීත කාල පදයක් ඒක ක්‍රියාපදී. එතකොට මේකේ දීඝාය රජ්ජුයා කියන පදේ මොන විභක්තියද? කිම් හරි ඈ කරණ හරි කරණ විභක්ති දිගු රහනක රහන කරණ කොටකින් උපකාරය හරි ඊළඟ එක කිම් බලන්න ධම විචයයස ටිකක් අපි ඉක්මනට කියාගෙන යමු නේද
තස්මින් වනේ භවෝ උච්චාරුක්ඛ සම්පති ඒ වනේ බොහෝ ස ගස් ඇත
වෙති
වෙති
එතකොට ඕකේ ක්‍රියාපදේ මොකක්ද සම්පති ඒකේ උක්ත වෙන පදේ මොකක්ද එතකොට ඒ ඔක්කොම උක්ත පදද
රුක්ඛ
ආ රුක්ඛ ඉතිරි පද දෙක
විශේෂණ
පද හරි එතකොට ඒ ඔක්කොම ප්‍රථම පද ඔය ඔක්කොම බහවෝ උච්චා රුක්ඛ කියන ඔක්කොම ප්‍රථම විභක්ති පද බහුවචනයි ගෞතම වංශයත්
වන්‍යවතෝ කොරිසස්ස බාලා දීසා පක්ඛං තරානි ආරිප්පා අප්පකාලං ධාර්කාලං වේදාති වන්‍යවතෝ කොරිසස්ස ඥානවන්තෝ කුක්ෂයාහි බාලා දීසා බාල දීන්නේ පක්ඛං තරානි පක්ඛං පැසලෝ පැසලෝ ගෙදි පක්කාන් පරාණි ආහාරිත්වා පැසමු ගෙදී දෙනයි පක්කාන නොපැසමු කියන්නේ
නැත්නම්
ටික
අප්පක කියන්නේ අල්ප කියන අර්ථය
අප්පකාන ධාරකාල වදාසි
ටික දෙනෙකුට කියන අර්ථය උතන පේන්නේ
ටික දෙනෙකුට
දරුවන්ට ටික දෙනෙක් දරුවන්ට කුඩා කියන අර්ථයක් නම් මෙතන
අරවන් ටික දෙනකොට
නම් මේ වගේ එහෙම අර්ථයක් තමයි
ඈ ළමයි ටික
දෙනකොට ඔව් ළමයි ටික දෙනකොට කියන
ළමයි ටික දෙනකොට දුන්නේ
තරෝකේ අප්පකානං ධාරකානං කියන පදේ මොකද්ද විභක්තිය
ටික දෙනකොට
චතුත්ති බහුවචන මොකද දීම ලබන කෙනා ඈ හරි ඊළඟ එක විනිවිසුද්ධිය
තස්සා මහානිකාය විත්‍යා නත්තා උත්ථානේ ගලේ නාවයි ඇගේ මහනු විත්‍යගේ මුරුපුරා නොගැඹුන් ගලේ නාවයි
ඒ කියන්නේ වෙච්චද ඒ මහා විශ්තියේ
කිවි ගොමුද
ඇගේ
ඇගේ එහෙම ඇගේ නෙවෙයි එතන ඒ තමයි එන්න ඕන
ඒ
ඔව් තස්සා මහල්ලිකාය ඉත්‍යා එකම විභක්තිය යන්නේ
තස්සා ඇගේ කියලා ගත්තොත්
පුළුවන් එහෙම එතකොට ගැලපෙන්නේ නැහැ වාක්‍ය. ඇගේ මහලු ස්ත්‍රියගේ කියන එක ගැලපෙන්නේ නැහැ. එතකොට ඒ මහලු ස්ත්‍රියගේ. මට දැන් ටිකක් අවධානය අඩු වුණා. මම අර ඊළඟ වාක්‍යයක් වෙන එකක් බලන් හිටියේ. හරි. එතකොට අර්ථය ඉන්න ඕනේ මේ විදිහට. උත්තානේ ජලේ කියන පදේ විභක්තිය සත්තමී එක වචනයි. ඊළඟ එක සන්න
බලවන්තා කාලා ගෝණ ඉක්කේසු ඉරිසු
ගිරීසු
ගිරීසු චරිත්වා බහූණං
බහූනි නේද
බහූ
බහූනි
බහූනි පන්න පන්නානි කා කාදං නේ බලවන්තා ඒ කඩුගණ
නේ බලවතා ගේ වෙන්න නම් ඒක චට්ටි වෙන්න ඕනේ නේ.
ආ බලවතා. බලවත් කළු ගොනු
බහුවචනින් තියෙන
ගොනු බලවත් ගොනු උසම කන්දට නැග
උසම කියලා ගන්න බෑ අවධාරණයක් නැතුව උස
උස කන්දට
බහුවචනේ තියෙන
කඳු වල
එහෙමයි
කඳු වල
උස කඳු වල චරිත හැසිර
හැසිර බොහෝ නනකොල
කෑ වර්තමාන කාලේ ක්‍රියාපදී ඔව් කති කති ඔව් කති ඉතිරිගත් කියාගෙන යනවා දේ ටිකේ ගැටලු විතරක් තියෙනවා අපි අහගෙන යමු අහන කෙනාගෙන් ඒ කෙනාගෙන් අහන්නේ අපි වෙන කාගෙන් හරි අහමු මේ නිසා ගැටලු තියෙනවා අහන්න උකාරාන්තයි උකාරාන්තයි බහු බහු බහවෝ කියලා හදේ ගරු සම්බේ වගේ එතකොට මේකේ ගැටලුව මොකද්ද මේකේ
බහුනම් බහුන්නම් කියන්නේ
පද දෙ අර යට තියෙන අදෝලිපියද
නෑ බහුන්නම් බාලාන පුත්තා කියලා
චට්ටි බහුවචනයි එතකොට
මේක කොහොමද ඉන්නේ පුත්තා කියන්නේ
පුත්‍රයෝ බොහෝ බාලයින්ගේ පුත්‍රයෝ
බාලයින්ගේ මේකද බාල කියන්නේ
නෝන අඩුව ඈ මෙන්න නැත්තම් පොඩි ළමයින්ට දරුවනේ නේද එතකොට එතන බාල කියලා කියන්නේ නෝන අඩුව අයට දැන් බාලාවතාරම් භාසිස්සං බාලානම් බුද්ධි බුද්ධියා කියලා තමයි දැන් බාලාවතාරයේ ඒ පටන් ගද්දි කියන්නේ. එතනදී මේ බාලානම් කියලා එතන කියන්නේ පොඩි අයම නෙවෙයි. ව්‍යාකරණ දැනුමම අඩුයි කියන අර්ථයෙන්. ඒ නිසා ඒ දැනුමක් අඩුකමක් හෝ මොකක් හෝ හේතුවක් නිසා ඒ එතන එකත් ඉදින් වුණ අඩුකමක් නේ ව්‍යාකරණ දැනුම අඩුකම. ඒ අර්ථයෙන් එතන කියන්නේ ඒ අයගේ බුද්ධි වර්ධනයේ පිණිස බාලාවතාරයේ කියනවා කියලා ඒ ආරම්භක ගාථාව. අනිත් ඒවා ගැටලු තියෙනවද? කොහෙද? කිවෙන එකද? සම්ලක්ෂි මාලි. මාලි කිව්වොත් ඒකේ අර්ථය පුල්ලිංගයි. මාලිනී කිව්වොත් ශ්‍රීලිංගයි.
මාලිනී කියලා කිලිම ගන්නෑනේ. නමක් තිබුණා. එතකොට මාලිනී වර්ණකෙ මේ
කුමාරී ඉනිෂා ඉනි ප්‍රත්‍යෙනි ඊකාරාන්තයි කුමාරී ශබ්දේ වගේ.
මාලිනී ස්ත්‍රී.
ඔව් මාලිනී පදේ ශ්‍රීලිංගයි.
නෑ මාලිනී නාමී
කියනකට. ඒක ඔක්කොට මල්මාලා ඇති ස්ත්‍රිය.
මාලිනී ස්ත්‍රිය කියන.
එහෙම ගන්නත් පුළුවන්. මාලිනී යන නම් ඇති ස්ත්‍රිය කියලා ගන්නත් පුළුවන්. ඒතන බොහෝ විට නාමා ඉත්‍ති කියලා සාමාන්‍යයෙන් දානවා. නාමා කියලා පදයක් මෙතන දානවා. නම් වූ කියන අර්ථයකට. හරි. අනිත් ඒවා ගැටලුවක් නැතුව ඇති නේද?
17 සංගෙන් 16 මම බාතරානම් මජ්ජිමෝ කියන්නේ අර මැද සහෝදරය කියන එකද?
ඔව් මධ්‍යමයා කියන එකයි. මධ්‍යමයා. ඒකේ තේරුම අපි කියමු බලන්න කවුද? කවුරු හරි කැමති කෙනෙක් කියන්න පුළුවන් කෙනෙක් විලා ගන්න පුළුවන් කවුද?
මධ්‍යමයා උස පොටුවේ හිඳ හමු ගෙඩි කයි
කයි. එතනක සොයුරන් ගියේ කියනවට වඩා උතන අර්ථය විභක්තිය මොකද්ද උතන? චට්ටි. එතකොට චට්ටියේ තව විශේෂ අර්ථ කීපයක් අපි කිව්වා.
සොයුරන් අතුරින්.
හරි. අතුරින් කියන නිර්ධාරණ අර්ථය තමයි උතෙන්ද වඩා ගැලපෙන්නේ.
දෙක තමයි මේ ඒ වගේ දෙකක් වෙන්න ඕනේ.
මොකද්ද?
දෙකක් වෙන්න ඕනේ. ශක්ති
වචන දෙකක්ම ඉන්නවනේ තනියෙන් ගන්න පුළුවන් දෙන්න තනියෙන් ගත්ත
හැකි මෙතන
ඈ
සොයිරන් ගේන
ඕ ඕ මගේ සොයිරන් අතුරින් මගේ සොයිරන් අතුරින් මැදමයා උස පුටුවෙහි හිඳ අමු ගෙනිකයි වැදිනේ හරි ඉතිරි සංලක්ෂය කියවමු බලන්න කවුද රතනානන්ද වයස්ම
සංලක්ෂය මාදී ආදී ඊකාරන් පදයන් ඉස්තේදී දීක විශේෂණ බවට තැමිණෙන විට ඉනි ප්‍රත්තියක් ගෙන මාදී සාමී ආදී වශයෙන් සිටී මහල්ලක ආදී පදයක් පදයන් ස්ත්‍රී නීගික වන විට මහජිකා කුල්තිකා ආදී වශයෙන් සිටී
තොට ශ්‍රීලිංගයට පදයක් හරවන විදිය ගැන ඒව ගැන වැඩි විස්තර අපිට තද්දිත පාඩමේදී දෙවෙනි පොතේ කතා කරන්න පුළුවන්. ඒ පද අලුතෙන් හැදෙද්දී නාම පදයකටම තවත් කොටසක් එකතු වෙලා තද්දිත ප්‍රත්‍යක් එකතු වෙලා ඒකේ වෙනත් අර්ථ හැදෙන විදිය ගැන එතනදී කතා කරනවා. අපි ඒතකොට ඒව එතනදී වැඩි දුර විස්තර කතා කරමු. දැනට ඔය ඇති නේද? විශේෂණ දැයි කලින් අපි කතා කරපු ඒවා තියෙනවනේ හැම විශේෂණ කියන එක ගන්න ඕන විශේෂණ වර්ග ගොඩක් තියෙනවා මම එදත් කිව්වා විශේෂණ විදිහට යෙදෙන්න පුළුවන් ඒවා කීපයක් තියෙනවා කිතක පදත් අපි අර කලින් කතා කරපු වර්තමාන අන්තමාන වලින් ඉවර වෙන ඒ කිතක පදත් විශේෂණ විදිහට යොදන්න පුළුවන් සංඛ්‍යා ශබ්දත් විශේෂණ විදිහට යොදන්න පුළුවන් දැන් ඔය අපි කතා කරපු සමහර ශබ්දත් නාම පදත් විශේෂණ පද විදිහට යොදන්න පුළුවන් තේරුණාද ඒකේකේ යෙදෙද්දි සමහර වෙනස්කම් තියෙනවා සමහර විශේෂණ පද තියෙනවා ඒ වගේ වර්ණගීමක් වෙන්නේ නැහැ මේ විදිහට හැම විභක්තියෙම හැම ලිංගයකම විශේෂ ලිංග තියෙන ඒවා තියෙනවා ඒ වගේන අපි විස්තරහට කතා කරමු අපි දැනට කතා කරපු ඒවා ඒ විදිහට වර්ණගෙන ලිංග ඔක්කොම කිතක එහෙම වර්ණගෙන හරි. ඒක බලන්න ඕන විශේෂ පදේ දිහා බලලා. විශේෂ පදයේ ලිංගය මොකක්ද? ඒ අනුවයි වර්ණ ගන්න ඕනේ. පුරුෂ ලිංගය තුනක් ගරු. පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන් ඒ තැනක දැන් හැම එකම එහෙම ගන්න යන්න එපා. සමහර ඒවා තියෙනවා දැන් අකාරයෙන් ඉවර වෙනවා දැන් ය ශබ්දය අකාරාන්තයිනේ ඒ වුණාට සර්වනාමයක්නේ දැන් සර්වනාමත් විශේෂණ පද විදිහට යෙදෙනවා කියලා අපි කතා කරන්නේ ඒක හැබැයි වර්ණ ගේම බුද්ධ ශබ්දේ වගේ නෙමෙයි අකාරාන්ත වුණාට යෝ යේ ඒ විදිහට වර්ණ ගේ ඒක නිසා ඒ දැන් මේ තැන්වල ඒ කියලා තියෙනවා මේ තැන්වල අපි දැනගන්න ඕන අකාරාන්ත පදයක් නම් බොහෝ විට බුද්ධ ශබ්දේ වගේ වර්ණ ගෙන්නේ අකාරාන්ත පුල්ලිංග ශබ්දයක් නම් පැහැදිලිනේ අනිත් ආකාරාන්ත ශ්‍රීලිංග ශබ්දයක් නම් කඤ්ඤා ශබ්දේ වගේ වර්ණගෙන පැහැදිලිනේ අන්න ඒ විදිහට මතක තියාගන්න දැන් අකාරාන්ත ශබ්දයක ශ්‍රීලිංග පදේ තියෙනවා නම් බොහෝ විට ඒක ආයන්නෙන් ඉවරලා කඤ්ඤා ශබ්දේ වගේ යෙදෙනවා පැහැදිලිනේ දැන් කත්තිය කියන පදය කත්තියෝ කුමාරෝ ක්ෂත්‍රීය කුමාරයා කියලා අපි කියනවා අපි මේ කත්තිය පදේ ශ්‍රීලිංගයට හදනවා නම් අයන්නෙන් ඉවර වෙලා තියෙන්නේ බොහෝ විට ඕක ආකාරයෙන් ඉවර වෙනවා ශ්‍රීලිංග පදය. එතකොට කත්තියා වෙනවා. පැහැදිලි නේ? කත්තියෝ කුමාරෝ කත්තියා කුමාරී. එතකොට කුලයක් ගැන කියනවා කත්තියන් කුලං. අන්න ඒ විදිහට. එතකොට චිත්ත ශබ්දේ වගේ.
ආකාරාන්ත
ශබ්ද නැහැ ශ්‍රීලිංගේ ආකාරාන්ත ශබ්ද නැහැ. හරි. අපි එහෙමනම් ඉස්සරහට යමු ටිකක් නේද? ගාථාවක් අපි බලලා ඊට පස්සේ ඊළඟ අභ්‍යාසයට යමු. මොකක් හෝ ගාථාවක් කියන්න බලමු. මට මතක් වුණා ඒක කිව්වද බුද්ධෝති වචනං සෙට්ටං කිව්වා වගේ මතකයක් තියෙනවා.
කිව්වනේ.
තියෙනවා නේද කියලා තියෙන්නේ බුද්ධෝති වචනං සෙට්ටං බුද්ධෝති පදමුත්තම කියලා තියෙනවද එන එක අපි ඉක්මනට ලියමු
හා
එවන අපි ලියමු බලන්න තේජානන්දස් මම ලියන්න බලන්න ඉක්මනට බුද්ධෝති එක වෙන් කරලාම ලියන බුද්ධෝ ඉති බුද්ධෝ ඉති වචනං සෙට්ටං දෙවෙනි පෙළත් එහෙම ලියන්න ඉඩ තියාගෙන ලියන්න බුද්ධෝටි පද මුත්තම බැරි වෙයි වගේ අකුරු තව චුට්ටක් කුඩා කරන්න හරි බුද්ධෝටි බුද්ධෝටි ඒකත් ඉති කියලා දැම්ම නම් කමන්නේ කමන්නේ හුන් තියෙනු තේරෙනවා බුද්ධෝ ඉති පදං උත්තම ඊළඟට නත්ති තේන සමං ලෝකි නත්ති ටික කියලා දෙනවා නත්ති තේන සමං ලෝකේ නෑ නේද හොරකම මහ ප්‍රාණ තයන්න ඕනේ තේන සම ලෝකී අඤ්ඤං සෝත රසායන අඤ්ඤං සෝත රසායනං කියන පදේ එකක් දැන් අපේ කවුරු හරි ආස්ම කෙනෙකුට දෙමු මේකේ ඉලක්කම් දාන්න නේද මේකෙන් බන කියලා හැම තියෙන කවුරු හරි සෝත රසායන එක වචනයක් හරි මේ දින් එකතු කිරීම මන්ද නේද ධම්මවිචය ආස්මට පුළුවන් වෙයිද මේකේ ඉලක්කම් ටික දාලා ගාතාව අර්ථ කියන්න පිළිවෙලට එන්නේ නිකන් හිතලා දාන්න බැරි වෙයිද? නෑ එහෙම කවුරු හරි පුළුවන් නම් හොඳයි. උත්සාහයක් කරලා බලන්න කවුරු හරි පුළුවන්. මුල් එක වෙනම කියන්න ඕන. දෙවෙනි එක වෙනම කියන්න ඕන. මේ ටික තමයි එකට කිය. ඒ ටික තමයි ගලපන්න තියෙන්නේ. ඊනම් ඉන්න බලන්න ඉස්සරහට ඉන්නේ. මං කියන්නම් දාන්න. මුල් ටික නම් ඒ පිළිවෙල තමයි දාගෙන යන්න තියෙන්නේ මුල් ටික ඒ විදියට මුල් පළමු ඔව් ඒ පිළිවෙල ඔක මතක තියාගන්න ඕක දැන් ගාතාව තියෙන්නේ බුද්ධෝ ඉති කියලා නෙවෙයි බුද්ධෝති කියලා ඒ යන්න ලොප් වෙලා ඒ සංදි පාඩමේදී අපිට පස්සේ දැනගන්න පුළුවන් ඒ වගේ තැනක දැන් විතර යන්න අයින් වෙනවා ඒකත් පොඩ්ඩක් ඔය පෑනින්ම ඔව් අතන එහා පැත්තකෙත් 6 වෙනි එක ඊට පස්සේ අර පදං උත්තමං කියන එකක් තියෙනේ පද මුත්තමං කියලා සංදි වෙලා. ඒකත් එතනම යටින් ලියන්න. පද මුත්තමං. හරි. ඉතින් ඉතින් හරි. මේක තමයි ඊට පස්සේ යටින් දාන්න තියෙන්නේ. ඊළඟට ලෝකී එකක් දාලම ලෝකී තේන සමං අඤ්ඤං සෝත රසායන සෝත රසායන හැටි ඒ දෙක එක රසායන නැති හරි දැන් එහෙමනම් දැන් ඉලක්කන උදාලා තියෙන එක තේරුම කියන්න පුළුවන් වී නේද හරිය විලාසයස්ම භාග්‍යතුන් වහන්සේගේද විභක්තිය බුද්ධෝ කියන පදේ බුද්ධ යන වචනය බුද්ධ යන වචනය ශ්‍රේෂ්ඨය බුද්ධ යන පදය උතුම්ය ලෝකයෙහි
නැති මුදනාසේ මේ කියන වචනේ සහ සමු වචනයක් නැහැ. ඒ වෙන වචනයක් නැහැ මේ කාණ්ඩ රසායනයක් කියන.
ඒතර මේ දෙකත් එකම එතන අර්ථයකට තමයි දීසි. ලෝකේ ලෝකයෙහි තේන සමං ඒ බුද්ධ යන වචනය හා සම වූ අඤ්ඤං සෝත රසායනං නැති වෙනත් සෝත රසායනයක් නම් නැත. ඒ කියන්නේ කනට මිහිර ඇති කරන තවත් වචනයක් නම් නැත කියන එකයි අර්ථය. ඒකකින් දල වශයෙන් අපිට අර්ථය තේරෙන්න ඕන ගාථාවේ. අර්ථය තේරුණායින් පස්සේ ඊට පස්සේ අපි පද ගලපන්න ඕනේ. ඒකෙදි එක ප්‍රධාන කාරණාවක් තමයි සමාන විභක්ති පද ළඟට එන්න ඕන. දැන් බලන්න මේකේ ලෝකේ කියන පදේ අපිට උනම් පස්සේ කියන්නත් පුළුවන්. ලෝකයෙහි නැත කියලා අපිට තේන සමං අඤ්ඤං සෝත රසායනං ලෝකේ නැති. එහෙම කියන්නත් පුළුවන්. ඒ බුද්ධ යන වචනය හා සම වූ වෙනත් සෝත රසායන වචනය ලෝකයෙහි නැත. එහෙම කිව්වත් හරි. ඉතින් ඒක දාන්න පුළුවන් තවත් ක්‍රම තියෙන පුළුවන්. අපි මේ වාක්‍යයේ අර්ථයට ගැලපෙන විදිහට දැන් බලන්නකෝ මේ 11 12 13 කියන වචන තුනම එක විභක්ති සමාන විභක්ති පැහැදිලි නේද?
සම්බන්ධ
තතියා තතියාවේ හා කියන සහ සමග කියන අර්ථය තියෙනවා. මතක ඇති සහ අර්ථ තතියාව එය හා සම වූ. දැන් ඇත්තරම මෙතනදී නම් සහ අර්ථය නෙමෙයි සහයෝගය සමන් කියන පදේ අර්ථය සම වූ සමාන වූ කියන වගේ අර්ථයක්. එතකොට මේ පදයත් එක්ක සාමාන්‍යයෙන් තතියාව යෙදෙනවා. එතකොට අපහු විභක්ති සමාන වුණාටමත් අර්ථය සමහරට පොඩ්ඩක් වෙනස් වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒකත් අපි සාමාන්‍ය අවබෝධයක් තියෙන්න ඕන. මේකේ අර්ථය මෙතන මේකේ විශේෂණ පදයක්. අර විශේෂණ විශේෂ සම්බන්ධය ගැන අපේ සාමාන්‍ය අවබෝධයක් තියෙන්න ඕන.
අපි අර ධම්මපදයෙන් කියලා තේරුම් ගන්න දැන නම් අපි තත්ත්වයක්
හදා ගන්න. ඔව් දන්නවා නම් ඉතින් ලේසි කොහොමවත් එතකොට අපිට ගලපලා අර්ථය තේරෙන නිසා. එහෙම නෙවෙයි දැන් අපි ඕන්න කවදාවත් කියවපු නැති ගාථාවක් කියනවා. එතකොට තමයි ටිකක් හිතන්න ඕන. ඒ තැනකදී වාක්‍යයේ උක්ත පදය වෙන් කරගන්න ඊට පස්සේ උක්ත පදයේ විශේෂණ පද ටික එකට සමානව ළඟ ළඟ වෙන් කරගන්න කර්ම පද වෙන් කරගන්න එකට ඒ කර්ම පදයේ විශේෂණ පද ඊට ළඟට සම්බන්ධ කරගන්න අන්න එහෙම දැනගන්න ඕන. අපි ඉස්සරහට කතා කරමුකෝ. දැන් මේ පොත ඉවරුනාම හරි එහෙම නැත්නම් තව දවස් දෙකක් ගිහිල්ලත් අපිට පුළුවන් වෙයි විනය අටුවාවේ හරි ඒ වගේ අට කතාව කර මුලින් තියෙනවනේ ගාථා බොහොම වටිනා අර්ථ තියෙන ගාථා තියෙනවා. ඒ තෙරුවන් වන්දනා කරන්න පාවිච්චි කරපු ගාථා. රේරුකාණී සන්නාන්සේගේ පොත්වලත් දැකලා ඇති මතක විදියට බෝධිවන් පුණ්‍යෝපදේශයේ පොතේනේ. පුණ්‍යෝපදේශයේ පොතේ ඒ ගාථා පෙන්නලා තියෙනවා. පුරාණ උතුමන් වහන්සේලා මේ තෙරුවන් වන්දනාවට පාවිච්චි කරපු ගාථා කියලා. ඉතින් අපිටත් ඒක පාවිච්චි කරන්න මතක තියාගෙන කියලා සන්නාන්සත් ඉතින් කියනවා. එතනම අර බුදු ගුණ ආදී ගොඩක් එකතු කරලා බොහොම ශ්‍රද්ධාවෙන් සකස් කරපු ගාථා. අපි ඒ වගේ ඒවා කීපයක් අර්ථ ගන්න කොහොමද කියලා පොඩ්ඩක් බලමු. ඒ වගේ වගේ අර සමහර තැනක කත්‍රූපදේ තියෙන්නේ ඔන්න තුන්වෙනි පෙළේ විතර. වාක්‍යයේ උක්තපදේ සමහරට ඔන්න තුන්වෙනි පෙළේ විතර. තමයි මුලින් තියෙන පදවල සමහරට ඔන්න කර්මපදේ සමහරට මුල. ඒ වගේ වෙනස්කම් තියෙන. ඉතින් ක්‍රියාපද සමහර තැනක මුල. ඉතින් දේවල් අපි ගලපලා ගන්න දක්ෂ වෙන්න ඕන. බුද්ධ යන වචනය ශ්‍රේෂ්ඨය. බුද්ධ යන වචනය, බුද්ධ යන පදය උතුම් පදයකි. මෙතනත් ඉතින් කියන්න තියෙන බුද්ධ යන වචනය උතුම් වචනයකි. බුද්ධ යන පදය උතුම් පදයකි. ලෝකේ ලෝකයෙහි තේන ඒ බුද්ධ යන වචනය හා සම වූ තේන සම ඒ බුද්ධ යන වචනය හා සම වූ අඤ්ඤං සෝත රසායන අනෙක් සෝත රසායනයක් එහෙම නැත්නම් කනට මිහිරක් ඇති කරන එවැනි තවත් දෙයක් අනිකක් නැති නැත ඇත්ත දේ කතාව අරිය චිත්තයස්ම
එහෙමයි
ඇයි ඇත්ත වෙන්නේ බුද්ධ කියන වචනේ නිසා ඇයි එහෙම කනට මිහිර ඇති වෙන්නේ කොහොමද දැන් ඔය සංගීත තියෙන සින්දු තියෙන නේද ඔකේ ඔය මෙතන මේ කියනට වඩා ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේ කියන වචනය ඇහිම නිසා මේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා ලෝකයේ කියන වචනේ ඇහිම නිසා දුකෙන් මිදුණු පිරිස කොයිතරම් ඉන්නවද නේ දැන් අර මහා කප්පින මහ රහතන් වහන්සේ ගැන එහෙම කියන්නේ බුද්ධෝ ලෝකේ උප්පන්නෝ කියලා ඒ වචන ටික ඇහෙනවා භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වුණා කියලා ඒ වචන ටික ඇහෙද්දිම එකවරම අදාහ ගන්න බැරි වුණා කියනවා ඇති වුණ ශ්‍රද්ධාවට එකපාරටම මේ වචනේ ගැන හිතා ගන්න බැරි වුණා කියනවා ඊට පස්සේ අහනවා මොකද්ද කිව්වේ කියලා ආයෙත් වතාවක් අහනවා ওই විදිහට තුන් වතාවක් කියලත් ඒ ටික ඊට පස්සේ තමයි ඔන්න මේ හරියට වැටහුණේ කියනවා ඒ තරම් ශ්‍රද්ධාවක් ඇති වුණා කියනවා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා කියන එක ඇහෙද්දිම ඉතින් ඊට පස්සේ ආපහු මාලිගාවටවත් යන්නේ නැහැ ඒ අතරමඟදී මේ තිබුණු සියලු සම්පත් තමන්ගේ තිබුණු දේවල් අත්හැරලා බාර දීලා එවිලෙම ඒ අතරමඟ ඉඳන්ම භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න යනවා ඒ ගිහිල්ලා ඒ මුල්ම ධර්ම දේශනාවෙදීම මට මතක විදියට නම් අරහත්ත්වයටපත් වෙන්නේ පස්සේ කියලායි බොහෝ සෝතාපන්නව අනිත් පිරිස අරහත්ත්වයටපත් වෙනවා මහා කප්පින මහ රහතන් ඉතින් ඒ වගේ අර මහා ධර්මලාභයක් ලැබපු උත්තමය ඉන්නවා බුද්ධෝ මේ බුදුරජාන් වහන්සේ කියන වචනය අහලා. ඉතින් අනිත් අය වුණත් එහෙමයි දැන් ධර්ම දේශනාවක් අහන්න එන්නේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා කියන ඒ ഘോഷාව නිසා දැන් ධම්මචක්කයේදී මතකයි අර දෙවිවරු උද්ඝෝෂණය කරනවානේ නේද? දෙවිවරු හඬ නගලා කියනවා භාග්‍යතුන් වහන්සේ මෙහෙම මෙහෙම ධම්සක් දේශනාවක් කරනවා කියලා නේ. අර සූත්‍රයේදීම කියවෙන්නේ එතකොට අන්න ඒ શબ્දය ඒ භාග්‍යතුන් වහන්සේ කියන වචනේ නිසානේ නැත්තම් දැන් වෙන කෙනෙක් බණ කියනවා කිව්වන්ට ඔහොම දෙවිවරු එකතු වෙන්නේ නැහැ නේ මේ දෙවිවරු බ්‍රහ්මෝ දැන් අපි කියන අපිත් බණ කියනවානේ එහෙම එකතු වෙන්නේ නැහැ ඉතින් අපි කියන එකක් වුණත් ඇත්තටම අපි කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ වචනේ නේ ඒ නිසා තමයි දැන් අහන පිරිස හරි අහනවා නම් අහන්නේ එහෙම නැතුව අපේම එකක් කිව්වොත් නේද අපේම බණක් අපි කිව්වොත් ඉතින් අහන්නේ දැන් අපිත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් කියන නිසා තමයි මේ අහන දෙවිවරු පිරිසක් අහනවා නම් ඒ පිරිස හරි අහන්නේ. ඒක නිසා ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ කියන වචනේ නිසා ලෝකෙට ඇති වුණ යහපත කියලා නිම කරන්න බෑ. ඉතින් ඒ හේතුව නිසා තමයි මේ වගේ කන්ට මිහිරක් ඇති කරනවා කියන්නේ මේකෙන් මේ අදහස් කරන්නේ අහද්දී ඇති වෙනවා කිය ඇහද්දී ඇති වෙන සතුට කියන එක විතරක් නෙවෙයි. ඒ ඇහිම නිසාත් යහපතක් ඇති වෙනවා ඊට වඩා ලොකු යහපතක් ඒ කෙනාගේ ජීවිතේට ඇති වෙනවා ඒ වචනේ නිසා. හරි.
එතන දැන් ඔය ගාථා භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ ගාථාවල මේ දැන් අරහත් සම්මා සම්බුද්ධ විද්‍යා ජනකන්ද ඒ ටිකයි සාක්කාත් එක්කයි මේ ධර්මයේ ගුණයි සංඝ ගුණයි විතරයි. අය එකක්වත්
බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ ගැනද?
නෙමෙයි. අනිත් එක ගාථාවක්වත්
තව
තියෙන එක ගාතක්
කොහොමද? ඒ කිවි කියන
වන්දනාවට කියන්නේ.
ඔව් වන්දනාවේදී කියන ඇතැම් ඒවා නම් ඒ පස්සේ කාලේ හදපුවා. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරෙන්න බුදුගුණ එකතු කරලා තමයි ඒ හදලා තියෙන්නේ. දැන් සමහර විටක අපි ගාථා හදලා තියෙනවානේ බුදුගුණ වන්දනා කරන්න. දැන් තෙසත්තේ ඥාන වන්දනා ගාථා කියලා හිතමු. එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ අරහන් ගුණේ විස්තර කරලා කරන ගාථා කියලා කියමු. එතකොට භාග්‍යතුන් වහන්සේගේ අරහන් ගුණේ කියන්නේ මොකක්ද කියලා විස්තර කරපු වෙන තැන් තියෙනවා. ඒ ඇසුරෙන් තමයි මේ ගාථා හදලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ නිකම්ම හදලා නෙමෙයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවන් ඇසුරෙම, මේ බුදුගුණ දේශනාවන් ඇසුරෙම තමයි ඒ වන්දනා ගාථා උනත් හදන්නේ. මේ බුදුරජාන් වහන්සේට වන්දනා කරන්න අපි තමාට ඕන එක එක විවිධ නම් වලින් හඳුන්වනයි භාග්‍යතුන් වහන්සේ. ඒ නම් භාග්‍යතුන් වහන්සේම ගොඩක් තැන්වල දේශනා කරපුවා. තමන් වහන්සේ හඳුන්වාගත්තා. එහෙම නැත්නම් සාරිපුත්ත මහරහතන් වහන්සේලා, එහෙම නැත්නම් උපාලි ගෘහපතිතුමා, ඒ වගේ ආර්යයන් වහන්සේලා, එහෙම නැත්නම් විනත් ශ්‍රාවකීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේව වන්දනා කරන්න පාවිච්චි කරපු ගාථා. ගාථා හෝ ගාථාවල කොටස්. හරි, අපි එහෙනම් අභ්‍යාසයට යමු නේද? ඊළඟ කොටසේ ගැටලු තැන් තියෙනවද? ඒක තියෙන්න ඕනේ ඉතින් නේද? අරිය චිත්තාස්ම එකක් කියමු බලන්න ඉක්මනට. කැමති එකක් තෝරාගෙන ඒ වාක්‍ය අතරේ ලේසි මේකක් නැතුව ඉතින් නේද? කියගෙන යමු එහෙනම්. අමාදු දෙයක
බොහෝ කන්‍යාව සතුරෙන්ද රෙදි හඳ ඒ මහා වනයේ නගරෙහි විශාල වෙළඳ ශාලාවට ගියද බයන්නේ හැන්නේ වූ
ඒක බහූ කියලාම කියන්න
බහූ කන්‍යා වැඩි කියන්නේ වත්තානි වත්තානි එතකොට රත්තානි වත්තානි හැඳ
හන්නේ හැඳ හන්දිනවට මොකද කියන්නේ නිවාසීති කියලා කියනවා පිළන්දිත්වා කියන්නේ පළඳිනවා කියන අර්ථය පළඳිනවා කියන අර්ථය නිවාසීත්වා
නිවාසීත්වා
දීලත් ඇති නේද නැද්ද ඔව් නිවාසීති කියන්නේ හඳිනවට
නිවාසෙත්වා
පාරුපති කියන්නේ පෙරවනවට. ඒ නිවාසන පාරුපන කියලා කියන්නේ නේ. නිවාසෙති කියන්නේ අඳිනවට. පාරුපන කියලා කියන්නේ පෙරවනවට. චීවරයක් වගේ එක නේ. මේ පාරුපන.
පරිදහිත්වා.
පරිදහිත්වා නේද? ඔව්. පරිදහති කියලත් කියනවා. ඔව්.
මේ මහා නගරෙහි
කියන්නේ
නපුරුෂක
තම්හි කියලා පදයක් හැදෙන්නේ තස්මින් කියලා තමයි හැදෙන්නේ.
තම්හි හැදෙන්නේ.
තම්හි ද තම්හි පදේකුත් තියෙනවා. තම්හි තස්මින් දෙකම හරි. හරි.
එතකොට මහත්තේ නගරේ නෑනේ. ඔව් නගරේ. ඊදැසේ විශාල වෙළඳ ශාලාවද විශාල කියන්නේ
මහන්ත.
ශාලාවද ආපන මහන්ත ආපන ගියාහ කියන්නේ අතීත කාලේ ගියා කියන්නේ මේ ගත්නේ
අතීත කාලේ බහුවචන පදේ
ගත් යතිසු
ගච්චින්සු ගච්චින්සු හරි. තොටෝකේ රත්තානි වත්තානි කියන පදේ මොන විභක්තිද?
වත්තානි කියන පළවෙනිද? පටම.
පටම.
එහෙමද? නෑ නෑ මේ මේ ဒုတိය. ဒုတိය බහුවචන.
ဒုတိය බහුවචනයි. හරි. අටි නේ නේද අටි නේ නපුර සැරදී ඔව් සාමාන්‍ය මෙතන බහූ කියන එක තියෙනවා බහූ මහයෝ කියන මම පොඩ්ඩක් එක බලලා කියන්නම්.
ඔව්
වර්ණ කියනවා. ශ්‍රී ලිංගයේත් මේක යෙදෙනවා. මම පොඩ්ඩක් එක බලලා කියන්නම්. ඔව් පුල්ලිංගේ නම් බික්කු ශබ්දේ වගේ. ඔව් යාගු ශබ්දේ වගේ.
නමේ තියෙන බහව.
ඔව් බහවෝ කියන එක හරි. බහවෝ කියන කෙනා කොහොමද ගැටලුවක් නැහැ. එතනදී මේ පුල්ලිංගේ නේදලා තියෙන්නේ. බහූ දැන් මේක ලිංග තුනේම වර්ණගෙනවනේ බහූ යෝ කියන එක
බහූ
යෝ ඔව් එනවනම් ඉන්න ඕන බහූ යෝ කියලා පොඩි මතකයක් තියෙනවා බහූ යෝ කියලා පදියත් එයි කියලා වගේ මම තව පොඩ්ඩක් බලලා කියන්න බහූ කියලා එනවා බහූ කියලා ගන්න බහූ යෝ කියලා එනවාද කියලා මම බලලා කියන්න
අනුනාද විත්ත විත්තත කියන අර පුතුල වගේ තමයි තමයි
කියන්නේ.
ඔව්. ඒ වගේ එකක් මේ අම් ශාලාවම ලොකු බක්කට එහෙම කියන්නේ නැහැ
කියන්නේ.
දැන් මා කාරික ලොකුයි කියන එකද පුතුල
පුළුවන්. يعني විශාලයි කියන එක පළල තියනවා කියන එක නේද? පුළුවන්. හරි. තව එකක් ගැටළු ඒවා තියෙනවා නම් කියන්න බලන්න. ඔක්කොම ගැටලුද? හයිවෙනි එක. කවුද කියන්නේ? ගෞතම වංශයස්ම කියමුද බලන්න. හයිවෙනි එක. බාලම තමයි. මේ පදේ එතකොට ශ්‍රී ලංකේ කොහොමද යෙදෙන්නේ? අකාරයෙන් ඉවර වෙන්නේ එහෙමනම් ශ්‍රී ලංකේදී ආකාරාන්ත වෙනවා.
බාලායි
බාලා.
සා බාලායි ති පලල්ලු.
පලල් කියන එකට මොකද කියන්නේ? විත්තත කියලා අර දැන් කියපු වචනේ ගන්න පුළුවන් නේ.
පලල්ලු
ඒක විත්තත කියලා නේද? ඒක ගලපලා ගන්න ඕනේ. ဒုတိယවට ගන්න ඕනේ. ඉතින්
විත්තතන්
උදක කියන කොරන උදකී උදකී ගාමීරේ උදකී පටි වැටුනේ අපි හරි ජලයේ ගන්න පුළුවන් නේ ජලයේ කියලා කරා. එතකොට ඒකේ තව මොන හරි කියන එක සත්ත්වමියෙන් ගන්න ඕනේ.
තත්ත්වද
එහි තත්ත්ව එහි
මේ
සත්ත්වනි කියන සාහනේ සත්ත්වනි තමයි. තත්ත්ව කියන එක සත්ත්වනි අර්ථ නිපාත පදයක්. එහි කියන.
එහෙනම් සංඝයෝ තත්ත්වනි
එහෙම ගන්නද? එහෙමත් ගන්න පුළුවන්. තත්ත්ව කිව්වත් ඒ අර්ථේමයි. එහි.
එහෙනම් මොගා ඉක්ිනු
එහෙමත් පුළුවන්. මෙතන අපි අර දීලා තියෙන වචනත් එක්ක ඉතින් බාල කියන වචනේ හොඳයි
නේ. අඥාන
ඥානකේ
එහෙම
වෙන්නේ නැහැ. ඥානි. අඥාන කියන එක යෙදෙනවද කියලා මට මතක යන්නේ පොඩ්ඩක් බලන්න.
අඥානි
වෙන්නේ. ඔව්. නේ ඥානි කියලා පදයක් තියෙනවා පුල්ලිංගේ. ඥානි කියලා පුල්ලිංග පදයක් තියෙනවා. ඒකේ ශ්‍රීලිංග පදය මට හුරු නෑ නේ. ඊ ප්‍රත්‍යයට බොහෝ විට ඉනි ප්‍රත්‍යයක් එකතු වෙන්නේ ශ්‍රීලිංග පදෙ හැදෙදි ඊ යන්නක් තියෙන තැනක. අඤ්ඤා නිනි කියලා පදයක් මතක නැහැ.
අඤ්ඤායෝ
අඤ්ඤා ඈ
අඤ්ඤායෝ
එහෙමනම් එන්නේ නැහැ. මම බලන්නම් අඤ්ඤානා කියලා පදයක් හැදෙනවද කියලා. එකම නම් ලියාගෙන යන්නක නැත්තම් අමතක වෙනවා නේද? මොකද ඒ කියන අර්ථය සර්වනාම පදයක් නිත ශබ්දය. එතකොට ඒක වරණගද්දි ඇය කියලා කියනවා නම් අපි උක්ත පදේ විදිහට යෙදෙනවා නම් වාක්‍යයක අපි ඇය කියලායි ඒකට සා කියන එක උත්තරය දෙන්නේ. ඒක විශේෂණ පදයක් විදිහට යෙදෙනවා නම් ඒ ශබ්දයේ මුල් ස්වරූපේ විතරයි තියන්නේ. ඒ. හරිනේ. ඒ. එතකොට පුරුෂයෙකුට අපි ඒ පුරුෂයා කියලා කියනවා නම් අපි කොහොමද කියන්නේ ගෞතම නන්දස්ම? ඒ පුරුෂයා. ඒ පුරුෂයා ගසක් කපයි. සෝපුරිසෝ රුක්කං චින්දති. සෝපුරිසෝ කියලා. එතකොට ඔහු ගසක් කපයි කියනවනම් සෝ රුක්කං චින්දති. එතකොට අපි එතන අර්ථ කියන්නේ සෝ කියන පදයට ඔහු කියලා. හෙතෙම කියලා. එතකොට විශේෂණ යෙදෙනවා නම් පුරුෂ ශබ්දයකට හරි වෙන පුල්ලිංග පදයකට ඒ කියලා අපි කියන්නේ. පැහැදිලි නේ? එතකොට ඒ සිත කියලා අපි කියනවා නම් තං චිත්තං. තං චිත්තං ඒ සිත.
ඒසා කියන වෙද ඒසා බාලයිතිනේ.
ඒසා කියන එක ඒත ශබ්දේනේ. ඒත ශබ්දේනේ බොහෝ විට අර්ථය කියන්නේ එක්ක අර කියන අර්ථය එහෙම නැත්නම් මේ කියන අර්ථය. මොකද ඔකෙදී පද තුනේ වෙනස ගැන කියනවා. ඉම ශබ්දයෙන් කියවෙන්නේ සමීපය ගැන කියවීම. සමීප දෙයක් ගැන කියද්දී ඉම බොහෝ විට අත්පසේ හරි තියෙන මේ කියලා අපි කියන්නේ. එතකොට ඒත ශබ්දයෙන් කියන්නේ ඊට වඩා ටිකක් දුර තියෙන දෙයක්. අර මේ කියලා කිව්වත් අර ඉම ශබ්දයෙන් කියනකට වඩා ටිකක් දුර එකක් ගැන කියන්නේ. පැහැදිලි නේ? එතකොට ත ශබ්දයෙන් කියන්නේ දුර සූචන කියලා කියන්නේ. දුර සූචන පදයක්. දුර තියෙන දෙයක්. සාමාන්‍යයෙන් අර පේන්නවත් නැති දෙයක් ගැන අපි කියන්නේ ඒ කියලා. අපිට පේන ප්‍රදේශයක් නැති දෙයක් ගැන නේ. එහෙම නේද? තං විශාල බෝධිපාද පං නමාමි කියන එකද? ඒ විශාල වූ කියන එක.
විශාල
කියන එක නෝ සිංහලෙන් විශාල කියලා කියන්නේ. මහත් වූ කියන්නේ. විශාල බෝධිපාදපං කියති ඒ පද දෙක සමාස කරලා තියෙන්නේ. විශාල බෝධිපාදපං. ඒ පද දෙකක් නෙවෙයි. විශාල පදේ බෝධි කියන පදේ පාදප කියලා කියන්නේ ගහට කියන නම. පාදපං කියන පදේ. මේ තුනම එකට සමාස කරලා තමයි විශාල බෝධිපාදපං කියලා ද්විතියාවෙන් තියලා
තියෙන්නේ.
තං කියන්නේ වෙනම. තං පදය ඒ කියන අර්ථයෙන්.
අපි කියන්නේ තංසාල කියලා.
නේ. ඒකත් ලියනවද තේරුම? අපි මේක බලලා අද ඉඳ තිබුණොත් ඒ ගාතාව අපි තේරුම බලමු. එතකොට බෝධි පාදප කියන එකේ තේරුමක් දැනගන්න ඕන. බෝධි වෘක්ෂය කියන අර්ථය. පාදප කියලා කියන්නේ ගහට කියන නම. ඒකේ නිරුක්තියක් දෙන්නේ පාදේන පිබතිති පාදපෝ. ඒ පාදයෙන් බොන නිසා. කියන්නේ දැන් ගහ වතුර ගන්න පාදයෙන් නෙවෙයි නැත්නම් මුලින්නේ. ඒ නිසා තමයි පාදප කියලා ගහට කියන්නේ. මුලින් වතුර ගන්න නිසා. පාදක. හරි.
තරණය
කරන එක කොහොමද ගන්නේ? ද්විතිය පදේ. ගංගං තරිත්වා නදින් තරිත්වා. හරි. අපි එහෙනම් තව ඉක්මනට ගැටලු තියෙන දැන් කීපයක් විතරක් කතා කරන් ගිහිල්ලා ඊළඟ පාඩමට යමු නැත්නම් වෙලාව මදි වෙයි. තතෝ කියන්නේ තතෝ කියලා නිපාතයක් තියෙනවා. ඒකේ එකතැන කාර්තය ඉබෙවින් කියන අර්ථය. ඉක්බිති කියන අර්ථය තියෙනවා. එතෙන් පටන් කියන අර්ථය තියෙනවා. මේ අර්ථ ඒ ඒ වාක්‍ය හැටියට අපි ගන්න ඕන. එතෙනින් කියන පංචමී අර්ථයක් තියෙනවා. තතෝ එතෙනින්. එහෙම නැත්නම් එතෙන් තැනක තතෝ අපරේණ සමයේන. ඉක්බිති පසු කලෙක. සප්තමී අර්ථයක් තියෙනවා. එතෝ ප්‍රත්‍යේ යෙදෙන අවස්ථා ගැන කියනවා පංචමී විභක්තිය තියෙන්න පුළුවන් එතෙන් තැනක සප්තමී විභක්තිය තියෙනවා. තෝ ප්‍රත්‍ය. දැනට සාමාන්‍යයෙන් මතක තියාගන්න තතෝ කියලා ආවොත් ඒක නිපාත පදයක්. ඉක්බිති කියන අර්ථයක් තියෙනවා. ඉන් පසු කියන අර්ථය. එතෙනින් කියන අර්ථයක් තියෙනවා. ඉක්බිති කියන්නේ නෑ. ඒ කාලයෙන් පසු කියන වගේ අර්ථයක් හරි. අපි එහෙනම් තව ගැටලු තියෙන ඉක්මනට අහමු බලන්න. ජීන සිරියස්ම ගැටලු එහෙම තියෙන්නේ. අන්න අන්න මං හරි කියන්නම් ඒ වාක්‍ය නේද? ගැටලු තියෙනම් අහන්න ඕන නැත්නම් අපරාධේ. ගැටලු තියාගෙන ඉස්සරහට යන එක තේරුම් ගන්න
නෑනේ. මේ දර්ශනීය දිවිනට කිව්වහම දස්සනම් කියලා තමයි දර්ශනීය.
දස්සනීය කියන පදේම යොදනවා. දස්සනීය. මනෝරම කියන පදේ යොදනවා. මනෝරම. මනෝරමං. ඒ වචනේ ගොඩක් හොඳයි. මනෝරම. සුන්දර කියලත් කියන්න පුළුවන්. සමීප. සමීප. සමීප පදේ ගන්න ඕන. තොට ලං ඌ කියන පදය ගිහින් තියෙන්නේ පොළොව කියන පදයට විශේෂණමේ. එතකොට ඒ සමීපේ කියලායි ගන්න ඕන. පොළොව විහි කියලානේ තියෙන්නේ. තේරුණා නේද? අපි මේ වාක්‍ය කියමු බලන්න. එහෙනම් කවුද? සුගත වංශයස්.
අංක
11.
කළු මන්ද උස්කන්දට ලං වූ කාර්කස පොළවේ නේද? පාලා ගෝණ උච්චස්ස උස්කන්ද.
ඒ උස කන්දේ ළඟ වූ කියන අර්ථය උත නැහැ.
උච්චස්ස
උස කන්දට ළඟ වූ කියන්නේ මෙතන අර්ථය උස කන්දට ළඟ පිහිටියා වූ. එහෙම නැත්නම් උස කන්ද සමීපයේ පිහිටුවා වූ කියන එකනේ.
උච්චස්ස පප්පතස්ස සම්මිතේ කරාය කරාය භූමියම් කරාය භූමියම් කරාය
නිදත් නේද තියෙනවා සයම්
මේක
කොතනද ඒක ඒ කන්දේ ළඟ නිපිටිය යමකගේ සමීපයි පැහැදිලිනේ එතකොට අපි කියන්නේ පුටුවේ සමීපයි එතකොට ගසේ සමීපයි රුක්කස්ස සමීපයි චට්ටි අර්ථය එතකොට යමකගේ ළඟ නම් තියෙන්නේ යමකගේ සමීපයක් ගැන කියනවනම් අයිතියක් ගැන කියනවා එතකොට අපි හිතමු ගස සමීපයේ කියලා අපි කියනවා නම් ගසට සමීපයේ කියලා අපි සිංහලෙන් තියනවා නම් අපි ඒක පාලියට කියන්න ඕන රුක්කස්ස සමීපේ. පැහැදිලිනේ. මොකක් සමීපයේද මොකක් ළඟද කියලා අපි කියනවා නම් ඒ අයිතියක තමයි කියන්නේ අයිතියක් කියන්නේ ඒ යමකගේ ළඟ කියලානේ අපි සිංහලෙන් උනත් කියන්නේ නේද? ගස ළඟ කියලා අපි සිංහලෙන් කිව්වට ගසේ ළඟ කියන එකම තමයි ගස ළඟ කියන එකේ තේරුම නේද? එතකොට චට්ටි අර්ථය. ගසට ළඟ කියලත් අපි කියනවා. ඒ කිව්වට පාලියේදී ඒකේ යෙදීම අපි කියන්නේ රුක්කස්ස සමීපේ. කර කියන පදේ
අපි කියනවා.
ඈ?
කාරේ.
බෑ. භූමි පදේ ශ්‍රී ලිංගයි.
වසුදානය.
ඒත් ශ්‍රී ලිංගයි. කර කරාය වසුදායන් කියලා එහෙමනම් එන්නේ කර ධාතුව නෙවෙයි හරි තව එකක් අපි කියලා නවත්තමු නේද එකක් විතර තව ගැටලු තියෙන එකක් අහන්න බලන්න ඉක්මනට තව ගැටලු එකක් මොනවා හරි තියෙන නැත්තම් මම එකක් කියනවා
13
කවුද කියන්නේ?
නස්මින් විශාල නගරේ මහා මහන්තේ ගේහානිච ගේහානිච විජිකා
ඔව්
විජිකා
එතකොට පළල් කියන කොටස කියවෙන්නත් ඕන විත්තත
විත්තේ
නෑ එතකොට ඒක ශ්‍රී ලංකේට එද්දි විත්තතා විත්තතායෝ පිසිකායෝ
විත්තතායෝ පිසිකායෝ
ච
දීගේ මග්ගේන
මග්ගේ ච දීගේ එතකොට ඒක දීගේ මග්ගේ වෙන්න බෑ ප්‍රථම බහුවචන වෙන්න ඕන
දීගේ
නේද බෑ මොකද මේක විශේෂණ පදයන්නේ දික් කියන එක
දීගේ මග්ගේ
ප්‍රථම බහුවචන වෙන්න ඕන. එතකොට
දීගේ
දීගා මග්ගාච
දීගා මග්ගාච බහූනි කුලියානිච
සම්ති හරි. ඔව් ගංගේ කියන එක චට්ටි අර්ථයක් ඈ. දොට අර දික් කියන පද දෙකත් චට්ටියට චට්ටියෙන් ලියන්න ඕන. අර දික් ගංගේ කියලානේ තියෙන්නේ. දොට මේ පද තුනම ශ්‍රී ලිංගයේ චට්ටි ඒක වචනේ යන්න ඕන.
ඒතස්ස දීගාය.
ඔව්. ගංගාය. යුරට කියන්නේ
කූලේ.
ආ කූල.
එතන බොහෝ කියන එක කොහොමද කියන්නේ? තනපොල මේවා නේද?
බහූනි.
බහූනි.
තිනානි. හරි නේද?
සාමාන්‍යයෙන් සමාන වෙන වෙන ගංගේ වෙන්නේ කියන්නේ
හ දැන් ගංග එතකොට කොහොමද ඒක කියන්නේ ගංගෙහි ඉවුරෙහි ගංගේ ඉවුර කියලා කියද්දි ගඟට අයිති ඉවුරනේ දැන් අපි කියනවා ළමයාගේ අත කිව්වොත් ළමයාගේ කොටසක්නේ එතකොට ගඟේ කොටසක් නේද ඉවුර එතකොට ගඟේට අයිති කොටසක් එහෙනම් චට්ටියක් එතනක මතක තියාගන්න ඕන දැන් අයිතියක් ගැන අඟවද්දි එතකොට එක වෙන් කරගන්න දැන් මම කියනවා ටෝච් එකේ බල්බ් එක එතකොට ටෝච් එකට අයිති බල්බ් එක අයිතිය චට්ටි එතකොට මේසයේ කකුල මේසයට අයිති කකුල පැහැදිලිනේ පුටුවේ කකුල එතකොට ඒවා චට්ටියෙන් කියන්න ඕන මුල් පදේ පුටුවේ කියන පදේ චට්ටි පැහැදිලිනේ සප්තමී ඔව් දැන් අපිට කියනවා පුටුවේ තියෙන පොත පුටුවේ උඩ තියලා තියෙන පොත අන්න එතන සප්තමී පුටුවේ උඩනේ තියෙන්නේ පුටුවට අයිති පොත නෙමෙයි පුටුව මත තියෙන පොත පැහැදිලිනේ එතකොට අපි තුන්කෝ පුටුවේ තියෙන ඇතිරිල්ල ඒකත් සප්තමියක් දෙන්නේ පුටුවට අයිති ඇතිරිල්ල නෙමෙයි පුටුව මත තියෙන ඇතිරිල්ල ආධාර අර්ථ මොකද පුටුව ආධාර කරගෙන තමයි ඇතිරිල්ල තියෙන්නේ පුටුවට අයිතිව නෙමෙයි පුටුවට ගැට ගහලා තිබුණා පුටුව මත කියන අර්ථය මේ ආධාරය ගැන ලොකු විස්තරයක් එහෙම තියෙනවා අපි ඒව පස්සේ කතා කරද්දී දැන්ට වෙඩි දැන් කතා කරොත් ඒ වගේ ආධාරී බෙදීම් ගොඩාක් තියෙනවා ආධාර විභක්තියේ ප්‍රධාන බෙදීම් හතරක් ගැන කියනවා ඒව ගැන ඉතින් කතා දැන් කතා කරන්න ගියොත් ටිකක් වෙඩි විස්තර වෙඩි නිසා අපි දැන් කතා කරන්නේ පහුවෙලා කතා කරමු එතකොට වෙඩි විස්තර ඇතුව එතකොට ගොඩක් ඒවා පැහැදිලි වෙනවා චට්ටිය කියන එක ඒ අයිතිය ගැන බෙදීම් කරනවා තව ඒ තැන්වල පැහැදිලි වෙනවා ගොඩක් දැන්ට මේ විදිහට මතක තියාගන්න. දැන් යමකට අයිතියක් යමක කොටසක් ගන්න නම් කියවෙන්නේ එතකොට මේ මුල්පදේ චට්ටියෙන් එන්නේ නේද? හරි.
ඒතර මේ කුඩා කුඹරෙන් බොහෝ තනපද පංචමී දෙන්නේ.
ඔව්. කුඩා
මුද්ද කේණි කියලා කියන්නේ දැන්. පුළුවන්.
බැ.
මුද්ද.
කුද්ද කම්හා. කෙත්තම් හා.
මේතන දැන් බහානි කියන්නේ
බෙයිද? කොහෙද?
බහූනි කිනානි කියන්නේ?
බහානි කියලා පද නැහැ. ඒ බහූනි කියලා
තියෙනවා.
ත්‍රුණ කියලා කියද්දි ඒක නම් ඇත්තටම තනකොළ ගිනාවා කියපුවාම තිනං ආහාර කියලා කිව්වත් ඉතින් තනකොළයක් ගිනාවා කියලා අපි කියන්නේ නැහැ නේ. ඉතින් ඒක වචනේ අතරම සිංහලයේදී නම් දැන් බහු වචනේම ඕ සමෝහාර්ථ වාචී පද. ඉතින් බොහෝ විට අපේ තිනං ආහාර කියලා අපි කියනවා තනකොළයක් ගෙනාවා කියලා අපි ඉතින් කියන්නේ නැහැ. බහුන් තිනං කියලා තියෙන්නේ. ඒක තමයි. ඉතින් ඊතනක බොහෝ තනකොළ කියන එක අපිට ඊතනක ඉතින් මතක තියාගන්න තියෙන්නේ බුද්ධ දේශනාවේ කොහොමද තියෙන්නේ කියලා නම් බලලා නැහැ. තිනං කියන පදේ කොහොමද හිතලා තියෙන්නේ බහු අර්ථයකත් ඇතැම් විටක එදින්න පුළුවන් ඒක වචන පද. ඒ වගේ තැනක ඉතින් අපි ඒක අර්ථය කියද්දි ගැටලුවක්
නැහැ. ධම්ම කියන ධම්ම කියන තැන
එනවා නේද? ඔව් ධම්ම කියන පදේ තින් දැන් ඇත්තටම බහු අර්ථයක් නැති නේ. ධර්මයේ කියද්දි ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඉතින් එකක් නෙමෙයි ධර්මයක් ගොඩක්. එක බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මයේ කියන අර්ථයෙන් අපිට එකක් කියලා කියන්නත් පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් තියෙනවා ඉතින් නේද? ඒ වුණාට ධම්මං කියලා ඒක වචනෙන් තියෙනවා. ධම්මෝ කියලා තියෙනවා. ධම්මෝ ඒක විභක්ති දෙකේම යෙදෙනවා. මේ ලිංග දෙකේම නපුංසක ලිංගවත් යෙදෙනවා. පුල්ලිංගවත් යෙදෙනවා ඈ. ධම්ම ශබ්දය.
ධම්මෝ
රක්කති ධම්මචාරි. නේද? එතන පුල්ලිංගේ තියෙනවා. හරි. එහෙමනම් ඇති නේද? මේ කොටස අලුත් ටිකක් අපි බලාගෙන යමු.
සංඛ්‍යා
සංඛ්‍යා විශේෂණ. ඉතින් බොහොම වැදගත් කොටසක්. ගොඩ දෙනෙක්ට පැටලෙන කොටසකුත් මේක. ඒ නිසා අපි ටිකක් ගැටලු දිනව තියෙනම් දැම්ම අහලා පැහැදිලි කරගෙන ලොකු විස්තරයකුත් තියෙනවා. විස්තරේ කියන්නම යයි මං හිතන්නේ සෑහෙන වෙලාවක් වගේ. හරි ඉක්මනට අපි කියාගෙන යමුද තේජානන්දස් මට ටිකක් කියවන්න බලන්න ඔව් මාත්‍රකාවත් කියලා
සංඛ්‍යා විශේෂණ
එක කියලා කියන්න ඕනේ නිකන් පාලි වචන ටික විතරක් කියන්නේ
ඒක ජී සී චතු පංචේ සත්‍ය අර්ථ නම දැකේ ඉස්සරහට ගාවද
තේලස
තේලස තේරස චුද්දස චතුද්දස පඤ්ඤරස පඤ්ඤදස සෝරස සත්තරස සත්තරස අට්ඨාරස අට්ඨාදස ඒකූණ වීසති වීසති ඒක වීසති දේ වීසති භා වීසති තේවිසති චතුවිසති
හා ඇති ඉතුරු පිටුව කොටසක් කියමු බලන්න කවුද පබෝදානන්ද අයස්ම
පංචවිසති චබ්දීසති චත්තේස සත්ත
ඔව් සප්තවිසති
සත්තේස සත්තේසති ඒකු හේදුනති සති
නෑ නෑ හදාගෙන නෑ ඒකුණ තින්සති
ඒකුණ
තින්සති
එතන ඉඳලා කරලම් තියනවා කොහොමද
ඒකනේ බිඳුව දා ගන්නවා
බිඳුවත් අල්ලන්නේ
බිඳුව බිඳුව
අල්ලන්නේ
බිඳුව තින්නේ
තින්සති ඒක තින්සති
අන්න එකක් අතහැරලා කිව්වේ තින්සති කිව්වද
හා තින්සති බත් තින්සති බත් තින්සති
ඔව් බත් තින්සති බයන්නේ කියවල හුරු කරගන්න ඕනේ වචන ටික. ඊළඟ එක තව ටිකක් කියාගෙන යමු කවුද අපේ අරිය විලාසයස්මයි පිටි ටික.
සක්ටි දේ සක්ටි වාසක්ටි දී සක්ටි ඒකෝණ සප්තති සප්තති දේ සප්තති වී සප්තති ද්වා සප්තති ඒකෝනාසති
ඒකෝනාසීති
ඒකෝනාසීති සීති ඒකාසීති දේ අසීති ද්වා සීති ද්වාසීති ඒකෝන නවති නවති දේ නවති ද්වා නවති දී නවති ඒකෝන සතං සතං නාසතං සහස්සං දසසහස්සං නවතං
සර්වනාම
වලට ඇතුළත් කොට තිබේ. ඒක ශබ්දය සංඛ්‍යාවෙහි වැඩෙන විට එක් දෙයක් හෝ එක් සත්‍යයකු ගැන
එදෙන ගලින් හැම
විභක්තියන්ගේ
එක වචන වලට ඒක වචන වල පමණක්
වරණෙකි එක්තරා අසමාන අසහාය යන අර්ථයන්හි වැඩෙන විට බහු වචනයන්හි ද එදේ එය තුන්ගින්ම සර්වනාම ය ශබ්දයෙන් වරණෙකි යුති
හා මොකද මේ කියපු කතාව කියලා තේරෙනවා මෙතන මේ කියාගෙන ගිය ශබ්දවල ඒක තී චතු කියලා ශබ්ද තුනක් තියෙනවානේ. ඔය කියන ශබ්ද තුන ලිංග තුනේම වර්ණ ගන්න පුළුවන්. අපි ඒවා යෙදෙන විදිය ඉස්සරහට කතා කරනවා. ඊළඟට කියන්න තියෙන නිසා මම ඒවා කියන්නේ නැහැ. එතකොට මේ ඒක ශබ්දයේ අර්ථය තියෙන්නේ හැම වෙලෙම එකක් කියන සංඛ්‍යා ශබ්දේ විතරක් නෙවෙයි. ඒ අර්ථය විතරක් නෙවෙයි. අර්ථ ගානක ඒක ශබ්දේ යෙදෙනවා. එතෙන් විතක දෙම්බුදුරයන් වහන්සේ දේශනා කරනවානේ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ භාග්‍යතුන් වහන්සේ නේ මේක කග්ග විසාන සූත්‍රයේ පසේ බුදුරජාන් වහන්සේලා දේශනා කරන්නේ නේද ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ එතන ඒකෝ කියන කේ අර්ථය එකලාව කියන අර්ථය ඒ කියන්නේ අසහාය මේකේ තියෙනවානේ අර්ථ කීපය මේකෙන් අසහාය කියන අර්ථය යෙදින්න එතන. ඒ සහායකෙක් නැතිව වෙන සහායකෙක් නැතිව අසහාය අර්ථය. බාගිතුනන්සේ අපව දේශනා කරන්නේ ඒකෝ පුද්ගලේ පුද්ගලෝ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන කතමෝ ඒක පුද්ගලෝ කියලා බාගිතුනන්සේ දේශනා කරනවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා. ඒ බුදුරජාණන් වහන්සේ අන්න එතනදිත් එතනදිත් අසහාය කියන අර්ථය ගෙනෙන්නේ. එතකොට තව කෙනෙක් නැතිව එකලාව පහළ වෙනම ලෝකී පුද්ගලෙක් මේ මේ විදිහේ ගුණ වලින් යුක්ත. ඒකට අරකේ හොඳටම පැහැදිලි මේ අසහාය අර්ථය ඒකෝ චරෝ චරේ කග්ග විසාන කප්පෝ. එකලාව තව කෙනෙක් නැතිව කියන අර්ථයයි. එහෙම නැතුව එක් කියන අර එකක් කියන අර්ථය නෙවෙයි. පැහැදිලි නේ? ඒකෝ පුරිසෝ ආගච්ඡති කියලා කිව්වොත් අන්න එතන නම් එක්කෙනෙක් එනවා කියන අර්ථය. පැහැදිලි නේ? අතනදි එකලාව කියන අර්ථය. තව කෙනෙක් නැතිව කියන අර්ථද? ආ
කොහොමද සාධනදී
කියන්නේ? ඒ වාක්‍යano බලන්න ඕන. එතකොට ඒ එක්කෙනෙක් ගැන ඒකෝ පුරිසෝ ආගච්ඡති කිව්වොත් ඒ මිනිහෙක් එනවා කියන අර්ථය.
නෑ දැන් අර්ථයෙන් දැන් වගේ
ඒ තැනක අඳුර ගන්න පුළුවන් ඒක.
ඒක
ගැලපෙන්නේ හැමතැනම හැම අර්ථයක්ම ගැලපෙන්නේ නැහැ. දැන් අර්ථ ගොඩක් තිබුණත් එක වචනයක ඉතින් ගැලපෙන්නේ එක අර්ථයක්. ඊතෙන් බොහෝ විට දැන් අට කතාවේ නම් පෙන්නනවා මෙතන මේ අර්ථයයි කියලා. එහෙම පෙන්නුවේ නැත්නම් ඉතින් අපිට ටිකක් හුරුවෙන් හොයාගන්න පුළුවන් යම් මට්ටමකට. සමහර ඒවා ටිකක් අමාරුයි ඊතෙන් තමයි පෙන්නන්නේ. ඊතෙන් පෙන්නනවා මෙතන මේ අර්ථයයි කියලා. අන්න එතකොට අපිට මතක් වෙනවා මෙහිමත් ඒක තියෙනවනේ කියලා. නැත්නම් තමයි අපිට ඔක්කොම මතක නැන්නේ නේද? ඒ නිසා අපිට මතකයි නම් ගොඩාක්යෙන් අපිට අර්ථේ මෙයා කරගන්න පුළුවන්. අමතකයි නම් ඒ තැන් මතක් කරගන්න පුළුවන්. අට කතාව බලපුවාම ගොඩක් තැනක ඒ අර්ථ අප්‍රකට අර්ථ පෙන්ලා තියෙනවා. හරි. එතකොට මෙන්න මේ වගේ අර්ථවල යෙදෙද්දී බහුවචනයේදීත් යෙදෙන්න පුළුවන්. එකලා ඌආහු කියලා ඒකේ ඇතැම් තැනක ඒකච්චේ කියන පදෙත් හැදෙන්නේ මේ ඒක ශබ්දයෙන්මයි. එතකොට ඒක වෙනම ශබ්දයක් විදිහට පෙන්වන්නේ. ඇතැම් හු කියන අර්ථය. එතකොට මේකෙදි යෝ යේ යං යේ කියලා ඒ යෙදුනා වගේ ඒකෝ ඒකේ කියලා එහෙමයි යෙදෙන්නේ. ඒකේ ඒවං වදಂತಿ. ඇතැම් හු මෙසේ කියති. ඒකේ. ඇතැම් හු කියන අර්ථය. එතකොට ඒ වගේ තැන්වල බහුවචනයේදීත් යෙදිලා තියෙනවා. ඒකේ කියන පදේ නැත්නම් ඒකෝ කියලා ඒක වචනේ විතරයි ඉන්නේ දෙන්න ඕන නේද? හරි. ඒකෝ ඒකේ කියලා එතකොට එතන කියන්නේ එක්තරා කෙනෙක් එක්තරා අය ඇතැම් අය කියලා කියන්නේ. ඒකේ ඒවං වදಂತಿ. ඇතැම් හෝ මෙසේ කියති කියලා ගොඩක් අට කතා ටීකාවල එහෙම යෙදෙනවා. ඇතැම් හෝ මෙහෙමත් කියනවා කියලා. එතකොට එතන බහුවචනයෙන් යෙදෙන්නේ ඒක ශබ්දේ. ඇදෙන්නේ. හරි. එහෙනම් ඉතිරි ටිකත් චුට්ටක් කියමු බලන්න කවුද? විනේ විසුද්ධිය ඇස්ම. මේ ටික හොඳට ටිකක් මතකේ තියාගන්න මේ කියන කාරණා ටික.
දී සත්‍යය පටන් අට්ඨාරම සත්‍යය අවසාන කොට ඇති සත්‍යය බහුවචනයේ පමණක් වෙති.
ආ. ඒ ටික පැහැදිලි නේද? මේ දී ශබ්දයේ ඉඳන් 18 දක්වා තියෙන ශබ්ද ටික. ඒක වචනේ වර්ණගින්නේ නැහැ. පැහැදිලිද?
දී ශබ්දයේ කරුණාමෝට අත්වත්තට දක්වා තිබෙන නම ඒ ලිංගුමේම
වර්ණගින්නේ. එතකොට ඒක මතක තියාගන්න ඕන මෙතන මේ දී කියන ශබ්දය තිරින් සර්වනාම කියලා කිව්වට ලිංගු තුනෙහිම වර්ණගේ කියලා කියන්නේ ලිංගු තුනෙහිම මෙන්න මේ විදියටයි වර්ණගින්නේ පහල කියලා තියෙන විදියට. එකම ක්‍රමයකට ලිංග තුනෙම යෙදෙනවා කියන එකයි අර්ථය. ලිංග තුනේම එක විදියකට යෙදෙන්නේ. දැන් ලිංග තුනේ වෙනස් වෙනවා නම් තමයි අපිට සර්වනාම කියලා වෙන් කරන්න ඕන. ඇත්තටම දැන් මේ දී ශබ්දයේ සර්වනාම කියලා පෙන්වුවට ඒකේ ලිංග තුනේදී වෙනසක් නැහැ. වෙනසක් නැති නිසා ඉතින් ලිංග තුනේදීම සර්වනාම කියලා ඉතින් ගත් කිවට ඉතින් කමන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ලිංග තුනේ වෙනස් වීමක් වෙන්නේ නැහැ. දී ශබ්දයේදී කියන එකයි මෙතන කියන්නේ. එතකොට ද්වේ මනුස්සා ද්වේ කඤ්ඤා මේ විදිහටයි කියන්නේ. වෙනසක් නැහැ. ඔව් ද්වේ පලාණි. හරි. ඉතිරි ටික එහෙමනම් කියාගෙන යමු ඉක්මනට. අරිය විලාස ආයතන ටිකක් කියවමු බලන්න. ඔව්. පුල්ලිංග. ඔව් ඒකේ පුල්ලිංග කියලා වෙනසක් නැහැ. ලිංග තුනේම ওই විදිහට වර්ණය ගන්නේ. තේරුමත් එක්කම ඔව් බහු වචන කියන්නේ. මොකද ඒක වචන පද නැති නිසා. ඒ තියෙන්නේ අනිත් ඒවානේ. තී ශබ්දයනේ. දී ශබ්දය කියන්නේ නේ දී ශබ්දය. හරි. එතකොට ඕකේ අර්ථවල අපහැදිලිකමක් තියෙනවද? දෙදෙනෙකුට එහෙම නැත්නම් දෙදෙනෙකුට වස්ත්‍ර දුන්නා කියලා කොහොමද කියන්නේ? දරුවෝ දෙන්නට. එහෙම නැත්නම් දින්නම් ධාරකාණ. දරුවෝ දෙන්නට. දුන්නා. දරුවෝ දෙන්නට වස්ත්‍රයක් දුන්නා. වත්තන් අදාස. පැහැදිලිද? එතකොට දරුවෝ දෙන්නා අතරින් වැඩිමලා කියලා කොහොමද කියන්නේ අරිජිත් අයස්ම? දරුවෝ දෙන්නා අතරින් විභක්තිය එන්න ඕන මොකද්ද?
අතරින් සත්‍යම. ඒක මිසු දරුවෝ දෙන්නා අතරින් දරුවෝ ධාරකෝ නේ
දරුවෝ දෙන්නා අතරින්. එතකොට ඉතින් පද දෙකම සත්‍යමියට යන්න ඕන.
නෑ දරුවෝ කියන්නේ
ධාරකනේ. ඔව්.
බහුව දෙන ඒක.
ධාරකේසු.
ධාරකේසු.
ආ. වැඩිමලා.
වැඩිමලා.
ජෙට්ටෝ.
වැඩිමලා.
ජෙට්. ඒක ටික ඕනේ ඇති. හරි.
කොහොමද තමයි
දෙක? දීසු ධාරකේසු ජෙට්ටෝ ආගච්ඡති වැඩිමලා එනවා. එහෙම කියන්නේ
දරුවෝ
දෙන්නගේ වැඩිමලා දෙන්න අතුරින් වැඩිමලා ජෙට්ටෝ. හරි. එහෙම නැත්නම් දින්නම් ධාරකාණං ජෙට්ටෝ කියලා කියන්නත් පුළුවන් චට්ටියෙන්. ඒත් නිධාරණාර්ථය ගන්න පුළුවන් චට්ටියෙමත්. හරි. තේජානන්දස්ම කියමු බලන්න එහෙමනම්. කැලෑවෙන් කැලෑවන් දෙකින් කැලෑවන් දෙකින් කැලෑ දෙකින් දිවියෝ ආවා. කැලෑවට මතක නැහැ. දැන් ඉන්නේත් කැලේ. මේ නේ නේ දිවියෝ දිවියෝ ගොඩ කියලා කියමු. ගොඩ කැලෝ නැ දිවියෝ ආගච්චිද ආගච්ඡති ආවාහ
කියලා
ආගච්චින්සු. එතකොට මේ දෙක පංචමියෙන් කියන්න ඕන. ද්වී ඔව් ද්වීහි වනේහි එහෙම නැත්නම් ද්වීහි අරඤ්ඤේහි එහෙම කියන්න පුළුවන්. ඔව් අටවි පදෙන් කියන්න පුළුවන්. අටවිභි කියලා කියන්න පුළුවන්. ද්වීහි අටවිභි. ඉතිරි පුරවන්න ඉතිරි ටික. දීපයෝ ආගච්ඡේසු දිවියෝ ආහ. ඵල දෙකක් අතුරින් එහෙම නැත්නම් ප්‍රතිඵල දෙකක් අතුරින් එකක් කැමති විය යුතුයි. කොහොමද කියන්නේ? සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ අගට තියෙනවා. දින්නම් පලානං අඤ්‍යතරම් පලං පාටිකංකං. පාටිකංකිතබ්බං. දින්නම් පලානං ඵල දෙක අතුරින් මොන ඵල දෙකද? අරහත් ඵලය හෝ අනාගාමී ඵලය යන ඵල දෙක අතුරින් අඤ්‍යතරම් පලං එක්තරා ඵලයක් පාටිකංකිතබ්බං කැමති විය යුතුයි.
ඒක
පුරෙන්දි භාගිතන දේශනා කරලා තියෙන්නේ චට්ටියෙන්. සත්තමේනොත් පුළුවන්. දීසු ඵලේසු අඤ්‍යතරම් ඵලං කියලා කියන දේශනා කරන්න පුළුවන්. හරි. ඔන්න එතකොට ඒවා ඊයේ දින දැන් මතක තියාගන්න ඕනේ. හරි. එහෙනම් දී ශබ්දයේ වෙන මොනවා හරි ගැටලුවක් තියෙනවද? ඒක වචන දැන් දෙක කියන එක ඒක වචන කියන්න බලන්න එහෙනම් ඒක බහුවචනේ දෙකේ කාණ්ඩ ගොඩක් කියන අර්ථයෙන් ඒක වෙන අර්ථයක් දෙකේ ඒවා ගොඩක් කියන එක වෙන අර්ථයක් පැහැදිලි නේද දෙකේ කාණ්ඩ ගොඩක් කියන එක වෙන අර්ථයක් දෙක කියන එකේ බහුවචනයක් ඒක බහුවචනමයි දෙක කියලා කියන්නේ අපි හිතමුකෝ දැන් දෙන්නෙක් එනවා කියලා අපි කියනවා. ඒක ඒක වචනෙන් කියන්න බලන්න සිංහල වාක්‍ය. දෙන්නෙක් එයි කියන්න පුළුවන් බෑ. දෙන්නෙක් එති. එතකොට ඒක මේක කියලා අපි ඒක ඒක වචනෙන් කියන්නේ මේ දැන් දෙක කියද්දි මෙතනදී අදහස් කරන්නේ ඕනම දෙයක නම් කරන શબ્දයක් තියෙනවා. උදාහරණයක් විදියට ඒකට කියන්නේ යමක් නම් කරන શબ્දේ උදාහරණයක් විදියට අපි හිතමුකෝ 1000 කියලා අපි කියනවා. 1000 කියන නම කියන එක වෙන එකක්. 1000න් අදහස් වෙන එක අර්ථය කියන එක වෙන එකක්. පැහැදිලිද? දැන් 1000 කියලා අපි කියනවා මේකට තමයි අපි 1000 කියලා කියන්නේ. කියලා ඉලක්කම ලියලා පෙන්නනවා. පැහැදිලිද? මේකට තමයි 1000 කියලා කියන්නේ. එතනදී ඒක වචනයි. හැබැයි මිනිස්සු 1000ක් කියලා කිව්වොත් ඒක ඉලක්කමක්. ඒක ගණින සංඛ්‍යාවක්. දැන් ඒකයි මේ කියාගෙන යන්නේ විශේෂණ විදියට මේ පදයේ යෙදෙද්දි තමයි මේ කියන්නේ. පැහැදිලි නේද? විශේෂණයක් විදියට මේ පදයක් යෙදෙනවා නම් ඒ තැනකදී බහුවචනයි මේ පදේ. එහෙම නැතුව නම් කරද්දී ඕනම පදයක් ඒක වචනයි. ඕනම වචනයක් 19 කෝටිය කිව්වත් මේකට තමයි කෝටිය කියන්නේ. ඉදං කෝටි ඉති පුච්චති. මෙය කෝටිය යයි කියනවලු. එතකොට ඉති කියලා පදයක් දාපුවාම කොහොමත් ඒක වචන අර්ථයක් තියෙනවා. පැහැදිලිද?
දැන් මේ දෙක කියනකොට පාලියෙන් කියන්නේ
ඉදං දි. එහෙම නැත්නම් ඉති පුච්චති. මෙය දෙක යයි කියනවලු. මේ ශබ්දය දෙක කියන ශබ්දයයි කියලා කියන්නේ. ඉදං මේ ශබ්දය එහෙම නැත්නම් ඔව් සද්දෝ කියලා ගන්න ඕන නම් අයං සද්දෝ කියලා ගන්න ඕන. අයං සද්දෝ මේ ශබ්දය කෝටි ඉති උච්චති. කෝටිය යයි කියනු ලැබි. එහෙදි. එතකොට මේවා විශේෂණ පද විදියට යෙදෙනවා නම් ඒ තැනකදී දැන් මේ දෙකේ ඉඳන් 18 යනකම් තියෙන ඔක්කොම බහුවචනී විතරයි විශේෂණ පදයක් විදියට යෙදෙන්නේ. අරක ඇත්තටම අර තැනකදී විශේෂණ පදයක් නෙවෙයි. ඒක නාම පදයක්. ඒක අපි නම් කිරීමක් කරා. ඒ තැනකදී ඕනම එකක් ඒක වචනයි. නෑ ඒක ඒතකොට මෙසේ යයි කියනු ලැබේ කියලා ඒ වගේනේ අපි නම් කිරීමක් නේ. එතකොට කෝටි ඒවා කීපයක් දෙන බහුවචනයට ගන්නත් පුළුවන්. මේවා කෝටියේ ඒ සංඛ්‍යායයි කියන දෙයක් කියලා. අපි හිතමු 1000 ඒවා ගොඩක් කියලා තියෙනවා. මේවා 1000 ඒවා කියලා අපි කියනවා. පැහැදිලිද? ඉතිරි ඒවා අපි ඉස්සරහට කියාගෙන යමු ඉතිරි විස්තර ටික නේද? ඒ වගේ වෙනස් රටාවල් ටිකක් තියෙනවා. මේ වීසති ශබ්දයේ ඒක වචනේ විතරයි යෙදෙන්නේ. බහු අර්ථයක් තිබුණාට වර්ණගෙන්නේ ඒක වචනයක් වගේ. ඉස්සරහට කියාගෙන යමු කියලාත් ගියා. නේද? ඒ ටික ඒ නිසා පොඩ්ඩක් අපි මතක තියාගන්න ඕනේ. කියාගෙන යමු බලන්න කවුද? තී ශබ්දය. ගෞතම වංශයස්ම කියමු බලන්න. ඒක තේරුමක් කියන්නේ. ඔව් තේරුමක් කියන්නේ. විභක්තිය කියන්න ඕනේ. ඒක දෙකම කියවෙන්නේ. තින්නන්
දෙදනාට දෙදනාගේ
ඔව් කෙලවට බිඳුවක් එන්න
ඕනේ.
තින්නන්නම්. ඕකේ, තත්ත්ව දෙකක් එකතු වෙනවා. ඔව්. ඉන්නන්නම් කියලා ප්‍රත්‍ය දෙකක් එකතු වෙන්නේ ඕකේ. හරි. පැහැදිලි නේද? ඒ ටිකේ මොන හරි ගැටලු තියනවද? කොහොමද අපි කියන්නේ? රජවරු තිදෙනාගේ පුත්තු එති. රජවරු තිදෙනාගේ පුත්තු එති. අරිය චිත්තස්ම කියමු බලන්න.
රජවරු තිදෙනාගේ.
ආ රජවරු කිය භූපාල පදේ ගන්න.
රජවරු භූපාලා
හොඳට බලලා කියන්න. රජවරු තිදෙනාගේ චට්ටි අර්ථය. රජවරු තිදෙනාගේනේ.
ගෝපාලානන් තින්නම්.
ඔව් මුලින් ඒ වචනේ කියන්න ඕනේ.
ආ ඒකද?
පාලියේදී රජවරු තිදෙනාගේ කියලා අපි කිව්වට පාලියේදී සංඛ්‍යා ශබ්දේ බොහෝ විට මුලට ඇවිල්ලා කියවෙන්නේ. තින්නම් භූපාලානන් ඒ විදිහට කියවෙන්නේ.
ඒක කියන
විශේෂණ වුණාට දැන් ඒ තැනක මතක තියාගන්න රජවරු තිදෙනාගේ කියලා කියන එක අපි සිංහලයේදී කියන්නේ සංඛ්‍යා ශබ්ද බොහෝ විට පිටිපස්සෙන් විශේෂණ පදේ. හැබැයි පාලි භාෂාවේදී බොහෝ විට මේ විශේෂණ පදේ මුලට තමයි එන්නේ. සාමාන්‍ය අනිත් ඒ වගේ රටාවටමයි. හරි.
තින්නම් භූපාලන්නම්
පුත්‍ර පුත්තු
පුත්තා
එති
එති ආගච්ඡanti.
හා දැන් මුලත් අමතක වෙලා මම දැන් හරි වැඩි වෙන්නේ නේ. හරි.
එනන්නේ
නේ. නෑ හරි හරි. අමාරුවෙන් කිව්වේ ඒකයි.
හරි. භූපාලාන.
ඔව්. තින්නන්නම් භූපාලාන. එතකොට මිනිස්සු තිදෙනා විසින් කැපූ ගස. එතකොට කැපූ ගස කියන එක අපි චින්නෝ රුක්කෝ කියලා කියන්නේ. මිනිස්සු තිදෙනා විසින් කියලා කොහොමද කියන්නේ? කියමු බලන්න සුගත වංශයස්ම.
තේදි මනුස්සේදි.
හා. චින්නෝ රුක්කෝ.
චින්නෝ
කැපූ ගස. හරි ඇති අපි ත්‍රියව අභ්‍යාස කතා කරද්දි කතා කරනවනේ කොහොමද ඉතින් ටිකක් ඒකේ ස්ත්‍රීලිංග කොටසත් කියාගෙන යමු බලන්න නැත්තම් වෙලාව මදි වෙයි අපිට විනේ විසුද්ධිය
තීලිංග බවු කිස්සෝ ඉදෙන කිස්සෝ ඉදෙන තීහි ඉදෙනා විති
ඔව් ඔතන ඔය කියන්නේ හැබැයි ඉතින් ඔය යන්නේ ස්ත්‍රීලිංග අර්ථයේ තිදෙන ස්ට්‍රීම් තිදෙනා විසින් ඒ වගේ අර්ථයක
තින්නන්න ස්ක්‍රීම් තිදෙනාට ස්ක්‍රීම් තිදෙනාගේ තීහි තීහි ස්ක්‍රීම් තිදෙනාගේ තීසු ස්ක්‍රීම් තිදෙනා කෙරෙහි
ඕකේ ඉතින් මතක තියාගන්න තියෙන්නේ ප්‍රධානම ප්‍රථමා ද්විතියාවලදී තමයි ওই වෙනස වෙන්නේ චතුපංච ශබ්දවලත් මේකේ බොහෝ ඒ වෙනස වෙන්නේ පුල්ලිංගයත් එක්ක ශ්‍රීලිංගයේ ප්‍රථම ද්විතියවල අනිත් ඒවාගේ පොඩි වෙනස්කම් නම් වෙලා තියෙනවා. දැන් චතු ශබ්දයේදී එහෙම චතුත්ති චට්ටියේගේ පොඩි වෙනසක් තියෙනවා. බොහෝ විට ඒ ප්‍රථම ද්විතිය දෙක වෙනස් වෙනවා කියන එක මතක තියාගන්න. ඒ ටිකේ නිසා විශේෂයෙන් මතක තියාගන්න ඕන ප්‍රථම පදේ සහ ද්විතිය පදේ. හරි. කියමු බලන්න ඊළඟ එක කවුද? ධම්ම විචය ඇස්ම. ඒ දෙක චතුත්ති චට්ටි කියලා සංගල වරහණක් දාලා මේ තින්නම් තින්නන්නම් කියන දෙකම චතුත්ති චට්ටි දෙකටම අදාළ වෙන්න ඕනේ. ඒක හදා ගන්න ඕනේ. නැත්තම් චතුත්තියේ තින්නම් චට්ටියේ තින්නන්නම් කියලා නේ හිතෙන්නේ. එහෙම නෙවෙයි. චතුත්ති චට්ටි දෙකටම අදාළව තින්නම් කියලා තියෙන්න පුළුවන් තින්නන්නම් කියලා තියෙන්න පුළුවන්. චතුත්තියේත් ඒ දෙකම දෙනවා චට්ටියේත් දෙකම දෙනවා.
පුල්ලිංග වගේම තමයි.
ඔව්. හරි. තීසු හරි. එතකොට චතු ශබ්දය ඉවර වෙනකම් අපි ඉක්මනට කියවමු බලන්න කවුද? පබෝදානන්දයස්ම.
චතු ශබ්දේ කුලින්ද රාම. චත්තාරෝ චතුරෝ. චත්තාරෝ චතුරෝ. චතුරි චතුරි චතුර්ණං චතු.
චතුර්ණං.
චතුර්ණං චතු.
චතුසු දීර්ඝ වෙන්නේ. ඔව්. චතුසු දීර්ඝ
වෙනවා.
ඔව් ඇති. ඊට පස්සේ පංච ශබ්දය කියමු බලන්න. සුගත වංශ ආයස්ම.
ලිංග තුනේම සමානයි. බහුවචන පංච 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 වි පංච හි. ආ බහුවච පංචන්නං පංචේසු.
නේ පංචසු ඈ.
පංචසු.
පංචසු පාද.
පංචසු පාදාන කන්දේසු. ඊටු ටික ගෞතම නන්දස්ම කියනවා.
චත්සාති පඨම අට්ඨාන සම්දී අස්තම් කොට ඇති. සම්දී පංච සම්දීන් වන්නයි. පඨම ද්විතීය දෙකේ පංච ච යනාදී වශයෙන් අකාරාන්ත සිටීමදී. ඉතින් විභක්ති දෙන්නේ මුල් ශබ්දේ වෙනස් නොවි.
ඒ කියපු කතාව මොකද්ද කියලා තේරුණාද? මෙතන අර මේ වෙනස් නොවි පවතිනවා කියන කතාව ඊතන මතක තියාගන්න තියෙන්නේ. අපි කතා කළා අකාරාන්ත ශබ්දයක පිටපසින් හි සු ප්‍රත්‍ය එකතු වෙද්දී ඒ අකාරය ඒ කාරය බවට පත් වෙනවා කියලා. මතකද? සුහිස්වකාරෝ ඒ සු හි කියන ප්‍රත්‍ය දෙක පිටිපස්සෙන් තියෙනවා නම් අකාරාන්ත ශබ්දයක අග තියෙන අකාරය ඒ කාරයක් බවට පත් වෙනවා කියලා අපි කිව්වා. ඒ නිසා තමයි බුද්ධ ශබ්දයේ තතියා බහුවචනී බුද්ධහි නෙවෙයි බුද්දේහි කියලා ඒ යන්නක් එකතු වෙනි කියලා වලට. එතකොට බුද්ධසු නෙවෙයි බුද්දේසු කියලා හැදුණා පදේ. මතකයි නේද? මෙතනදි කියන්නේ අන්න එහෙම වෙන්නේ නැහැ කියලා. ඒ සුහිස්සකාරෝ ඒ කියන සූත්‍රය යෙදෙන්නේ නැහැ මෙන්න මේ පංච ශබ්දයේ ඉඳන් 18 දක්වා තියෙන ශබ්දවලදී ඒ හි ප්‍රත්‍ය සු ප්‍රත්‍ය එකතු වෙද්දී ඒ යන්නක් එන්නේ නැහැ. නිකම්ම අර මුල් ශබ්දේටම හි ප්‍රත්‍ය එකතු වෙනවා. පංචේහි නෙවෙයි පංචහි. පංචේසු නෙවෙයි පංචසු. බුද්ධ ශබ්දේ වගේම නෙවෙයි ඒකයි කියන්නේ. බුද්ධ ශබ්දේ වගේ නේ නැත්තම් අකාරාන්ත ශබ්ද වර්ණකින් ඕන නේ. දැන් පංචාදී මේ ශබ්ද අකාරාන්තයි. පංච ශබ්ද එහෙම. ඒ වුණාට බුද්ධ ශබ්දේ වගේ නෙවෙයි වර්ණකේ. තතිය වෙනම් බුද්දීබි බුද්දේහි වුණා. එහෙනම් මේකත් පංචේබි පංචේහි වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ. පංචහි පංචසු ඒ විදිහටයි වර්ණකේ. පැහැදිලි නේද? වෙනස මතක තියාගන්න. අපහැදිලිද?
නෑ. ආගමනේ වෙන්නේ ආදේශ වෙන්නේ
නැද්ද? ඈ? ඔව් ඒ ආදේශේ වෙන්නේ නැහැ. ඒ කාර්යය ආදේශ වෙන්නේ නැහැ කියලා මතක තියාගත්තම හරි. හරි නේද? අනිත් ඒවා නම් ඉතින් වෙන විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ලේසි මේක මතක තියාගන්න. මොකද එමුල් ශබ්දේ වගේමයි. මේ ගොඩක් ඒ වගේ අර කෙලවරට අර අපි කතා කරපු විභක්ති ප්‍රත්‍යයකතු වෙනවා ඍජුවම. තේරුණා නේ? දැන් නං ප්‍රත්‍ය තියෙද්දී නං ප්‍රත්‍ය දිත්ත වෙනවා. ඒක මතක තියාගන්න. පංචනං නෙවෙයි පංචන්නං. නැත්නම් ඉන්න ඕන පංචානං කියලානේ. දැන් බුද්ධ ශබ්දේ වගේ නං බුද්ධානං නෙවෙන්න ඕනේ. මේකෙදි පංචානං කියලා නෙවෙයි පදේ හැදෙන්නේ. නං ප්‍රත්‍ය දිත්ත වෙලා ඒ නකාරයේ දිත්ත වෙලා පංචන්නං කියලා. චන්න. ච ශබ්දය චන්න. ච නං කියන එක නයන දිත්ත වෙලා චන්න.
එකක්වත් ඇදෙන්නේ
නැහැ. ඇදෙන්නේ නැහැ. එහෙනම් අද තියගත්තම හරි.
චසු
චන්නං චසු. තේරෙන්නේ නේද?
සමහර පංචමී කියන්නේ.
ඒ වෙන අපි පස්සේ ඉගෙන ගමු. ඒ ඉස්සරහට කතා වෙනවා. මේක ඇති මට මතක ගිරියට. තියෙනවා. ඔව් තියෙනවා ඉස්සරහට. වෙනියා කියන අර්ථය කියවෙන්නේ. ඒව දැන් කිව්වොත් ඊළඟ පාඩම කියන්න නැති වෙනවනේ. මේ තියෙන ක්‍රම සංඛ්‍යා කියලා. 81 වෙනි පිටුවේ ඒවා තියෙන්නේ. ඒකේ ඒවා අපි පස්සේ කතා කරමු. දැන් මේ ටිකට අපි කියන්නේ මේවා අපි මේවට මොකද ඒකට කියන්නේ වෙනම කියනවා මේ විශේෂණ පදයක් විදිහට යෙදෙන ඒක. ඔව්. ඒක මේ මතක තියාගන්න මේ ටික දැනට අපි මේ කතා කරගෙන යන්නේ විශේෂණ පද විදියට මේ ශබ්ද යෙදෙන විදිය. ඉස්සරහට අපි කතා කරනවා වැනියා කියන. එහෙම නැත්නම් ක්‍රම සංඛ්‍යා කියලා ඒවට කියන්නේ. ඒව ගැන පස්සේ කතා කරනවා. හරි. එහෙනම් ඉතිරි ටිකත් ඉක්මනට කියමු කියලා අපි නවත්තමු. කවුද? අරිය විලාසස් මා කියමු. ඔව් ඒකුණ විසති.
සද්දේ පටන් අට්ඨනාදී සද්දේ අවසන් කොට ඇති සද්දේ ස්ත්‍රීලිංග ඒක වචනේහි වෙති.
ඔන්න ඕක හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් මේවා ස්ත්‍රීලිංගයේ විදියට වර නැගෙන්නේ ඒක වචනයි. වීසති කියන ශබ්දය ස්ත්‍රීලිංග ඊකාරාන්ත ශබ්දයක් වගේ තමයි වර නැගෙන්නේ. හරි. ඊට ටිකක් කියමුකෝ ඒකට.
තිංසං චත්තාලීසං පඤ්ඤාසයි මේ ශබ්ද තුන ආකාරාන්තවට සිටි විවිධ වන්තා ශබ්දේ ඒක වචනමින් වර්ණදී යුතු ඒකෝණ සත ශබ්දේ පටන් ලක්ක ශබ්දේ දක්වා අපුනිසක ඒක වචනෙහි වෙති කෝටි ශබ්දේ ස්ත්‍රීලිංග ඒක වචනාන්තයි.
හරි. ඒ කියපු ටික ඒතකොට පැහැදිලිද? ඒතකොට මේ තැනක මතක තියාගන්න තියෙන්නේ දැන් ඒකෝණ වීසති කියන්නේ 19ට. වීසති කියන්නේ 20ට. එතකොට 20ක් අපි කියමු පුරුෂයෝ 20ක් කියලා කියන්නේ කොහොමද? පුරුෂයෝ 20ක්. ඈ?
ඒසති
පුරුෂ පුරිසාවින් ඕනේ. පුරිස ශබ්දය බහුවචනයි. වීසති ශබ්දය දී ඒක වර්ණකේ නැහැ නේ ප්‍රථම වීසති කියලාම හිතින්නේ. වීසති පුරිසා පුරුෂයෝ ඔන්න ඒක තමයි මේ තැන තමයි අපිට පැටලෙන්න පුළුවන්. ඒතොර පුරුෂයෝ 20 දෙනෙකුගේ කියලා අපි කියනවා නම් කොහොමද කියන්නේ? වීසති ශබ්දය හැබැයි ශ්‍රී ලිංගයේමයි වර්ණගෙන්නේ. වීසතියා පුරිසානම් වීසතියා පුරිසානම් අන්න ඕක තමයි පැටලෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේ ශබ්ද විශේෂණ පදයක් විදිහට යෙදුණොත් පුල්ලිංග පදයක් පිටිපස්සේ තිබුණත් ශ්‍රී ලිංග පදයක් තිබුණත් නපුංසක ලිංග පදයක් තිබුණත් මේ පදයේ ලිංගය වෙනස් වෙන්නේ නැහැ. මේක ශ්‍රී ලිංගික එක වචනෙමයි වර්ණ ගන්නේ. ඒක හොඳට මතක තියාගන්න. භූමි ශබ්දය වගේ ඊකාරාන්ත ශබ්ද තියෙනවා භූමි ශබ්දය වගේ වර්ණගෙනවා. ඒතොර භූමියා ඒ විදිහට. භූමි භූමි භූමියෝ ඒ විදිහට වර්ණගෙනවා. භූමියෝ කියන බහුවචන පද මේකේ නැහැ. ඒතොර භූමි කියලා ඒක වචනේ දෙනවා. ဒုတိය භූමියන් කියලා යෙදෙනවා. ඒතොර තතිය චතුත්ති පංචමී චට්ඨියව භූමියා කියලා යෙදෙනවා. බහුවචන නැහැ. කියන්නේ මේ ශබ්දේ වර්ණගින්නේ පිටිපස්සේ විශේෂ පදේ නපුංසක වෙන්නත් පුළුවන් පුල්ලිංග වෙන්නත් පුළුවන්. පැහැදිලි නේද? එතකොට හිත් සිත් විස්සකගේ එහෙම නැත්නම් සිත් විස්සක කියලා අපි චට්ටියෙන් කියනවා නම් කොහොමද කියන්නේ? චට්ටියෙන් අපි කියමු බං අරී චිත්තයස්ම
සිත් විස්සකගේ.
ඔව්.
විස්සකගේ කියන්නේ සිත කියන්නේ නපුරසක ලිංගය. ඒතකොට මේක වර්ණ ගන්න කියලා තියෙන්නේ. ආ සිත් නේද?
චිත්ත ශබ්දය නපුංසක ලිංගයයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක එතකොට බහුවචනෙනේ විස්ස කියදී ඒකේ ගොඩක්නේ. වීසති කියන ශබ්දය එතකොට විස්සක ගේ කියදී චට්ටියට යන්න ඕන. වීසති ශබ්දයේ චට්ටිය. වීසතියා. වීසතියා. එතකොට චිත්තාන වීසතියා චිත්තාන ඒ විදිහටයි. හරි. ඒකේ මොනවා හරි අපහැදිලිකමක් තියෙනවද? යටුවන් නැතිවෙති කියලා හිතෙනවා. එමුනා ඊටු ටිකක් ඉක්මනට කියවමු බලන්න කවුද? විනේ විසුද්ධියස්ම
දෙක වීසති ශබ්දයෙන් මත්තේයු සංඛ්‍යා ශබ්දයෝ වෙන වෙන කොටස් ප්‍රකාශ කරන කාලි බහුවචනෙහි යෙදේ. දේ වීසතියෝ විසේ කොටස් දෙක. තීනි සත්තානි සතානි සීයේ කොටස් තුන. චත්තාරි සහස්සානි දාහේ කොටස් හතරක් යන බොහෝ උදාහරණ වෙයි.
අන්න එතනදී වෙලා තියෙන්නේ පිටිපස්සේ තියෙන්නේත් සංඛ්‍යා ශබ්දයක්. මුලින් තියෙන්නේ සංඛ්‍යා ශබ්දය. ඒතකොට සංඛ්‍යා ශබ්දයකට විශේෂණව සංඛ්‍යා ශබ්දයක් කියලා තියෙනවා. පැහැදිලි නේ? එතකොට ඒ පිටුපසින් තියෙන සංඛ්‍යාව වගේ කොටස් ගණන් ගැන කියනවනම් කාණ්ඩ ගණක් කියනවනම් ඊතනක සංඛ්‍යාවකින්ම සංඛ්‍යාව විශේෂණ කරනවා. පැහැදිලි නේ? එතකොට අන්න පිටිපස්සෙන් තියෙන සංඛ්‍යාව බහුවචනෙනුත් යෙදিলা තියෙනවා. බහුවචනෙනුත් යදන්න පුළුවන්. දැන් අපි කිව්වේ වීසති ශබ්දයේ ඒක වචනේ විතරයි වර්ණගින්නේ කියලානේ. හැබැයි විස්සේව ගොඩක් ගැන කියනවනම් අන්න කාණ්ඩ ගොඩක් ගැන කියනවනම් ඒ තැනක බහුවචනෙත් මේ වගේ ඇතැම් තැනක යෙදෙන්න පුළුවන්. එතකොට භූමි ශබ්දයේ බහුවචනෙ වගේත් යෙදෙනවා. භූමියෝ. හරිනේ. කොහොමද ඉතින් මතක තියාගත්තා නම් හරි ඒක වචන බහුවචන දෙකේම යොදන්න පුළුවන් අවස්ථා තියෙනවා කියලා මතක තියාගන්නකො. ශ්‍රී ලිංගයේ හැබැයි වර්ණගින්නේ කියලා මතක තියාගන්න. ශබ්දේ දක්වන නපුංසක ඒක වචනේහි. ඒකත් ওই කතාවම තමයි. ඒකෙදිත් බහුවචනෙටත් යෙදෙන්න පුළුවන්. නපුංසක රින්ගි දැන් ඒ අපි සත ශබ්දයේ ගමුකෝ. අශ්වයෝ 100ක් කියලා කියන්නේ කොහොමද? සත ශබ්දය නපුංසක ලිංගික ඒක වචනයි. සතං. සතං හත්ති සතං අස්සා සතං අස්ස තරි රත. සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මණි කුණ්ඩල. ඒකස්ස පද වීතිහාරස්ස කලං නාග්ඝන්ති සෝලසි. අන්න බලන්න මෙතනනේ සතං හත්ති ඇත්තු 100ක් 100ක් නෙමෙයි අතර මතන ඒ සත ශබ්දයේ පිටිපස්සේ තියෙන සහස්ව ශබ්දයත් එක්ක ಗುಣ කරලා අර්ථය ගන්න කියලා කියන්නේ අපි ඒක එහෙම නැතුව අපි ගමුකෝ සතං හත්ති ඇත්තු 100ක් සතං අස්සා අශ්වයෝ 100ක් සතං අස්සතරි රත අශ්වයන් යදු රත 100 අශ්ව මට මතක විදිය නම් එහෙම යදු රත 100ක් කියලා. ඊට සතං කඤ්ඤා සහස්සානි. යන්න එතන බලන්න. කඤ්ඤා සහස්සානි කියන එකත් එක්ක සතං කියලා ඉදිරියට තියෙන්නේ. එතකොට කඤ්ඤා සහස්සානි කඤ්ඤාවන් දහසකගේ සියයක් ලක්ෂයක් කියන එක එතකොට. එතකොට අන්න ඒ විදිහට යෙදෙනවා සත ශබ්දය හැබැයි වෙනස් වෙලා නැහැ. ඒක වචනයෙන් නපුංසකලින්ග සතන් කියලාමයි ගිහින් තියෙන්නේ. අර පිටිපස්සේ තියෙන පද බහුවචන වෙනස් වෙලා තියෙනවා. ලිංගයත් වෙනස් වෙලා තියෙනවා. එතකොට ඒ නිසා මතක තියාගන්න තියෙන්නේ මේ ශබ්දය විශේෂණයක් විදිහට යෙදෙනවා නම් සත ශබ්දය පටන් මේ ලක්ෂ කියන ලක්ක ශබ්දය දක්වා ඒ වක්කම නපුංසක ඒක වචනයෙන් යෙදෙන්නේ. එහෙම නැතිව විශේෂ පදයක් විදිහට යෙදුනොත් ඇතැම් විටක බහුවචනීයට එන්නත් පුළුවන්. විශේෂණයක් විදිහට නෙවෙයි විශේෂ පදයක් විදිහට යෙදුනොත්. පැහැදිලි නේද? එතකොට වෙන ශබ්දයකින් මේක විශේෂණ කරන අවස්ථාවක වෙන සංඛ්‍යා ශබ්දයකින් මේක මේ සංඛ්‍යා ශබ්දේ විශේෂණ කරන අවස්ථාවක මේක විශේෂ පදේ වුණොත් ඒ තැනක බහුවචනීයට යන්නත් පුළුවන් කියන එකයි මතක තියාගන්න තියෙන්නේ. හරි. තව මොනවා හරි ගැටලු තියෙනවද ඒ කියපු ටිකේ? තියෙන ඉක්මනට දැන් අහන්න නැත්නම් අභ්‍යාස කරන්න ගියපුවාම ටිකක් අමාරුයි. මොකද මේකේ ගැටලු තිබුණොත් අපි ඒ ටික ඉවර කරලම තමයි ඉස්සරහට යන්නේ. මේකේ අභ්‍යාසයේ අංකෙත් හදාගන්න එක 22 කියලා තියෙන 23 වෙනි එක වෙන්න ඕනේ. නැත්නම් ඊළඟ දවසෙත් බලයි කො 23 වෙනි එක නැහැනේ. කරගන්න. බලන්න උනේ නැහැ ඇවිල්ලා කියයි බලන්න උනේ නැහැ සනස 23 වෙනි එක නැහැ. 22 අපි ගිය වතාවේ කරපු නිසා 23 වෙනි එක බැලුවා ඉතින් තිබ්බේ නැහැ. නේද? ඒ නිසා මේක 23 කියලා හදාගන්න. ඒ වෙන මොනවා හරි නෑගම් යන්න තියෙනවයි. ඉතින් ඒ තියෙන දේක්
සාමාන්‍යයෙන්
ඔව් චරිතය. ඉතින් ඒ බෙදන්න තියෙන ඒවා ටික අරගෙන මෙතෙන් එන්නකො මෙතනදී ඒ නෑගම් යන්න තියෙන ඒවා ටික නේද ඉවර කරගත්ත හැකි මේ කොහොමද ඉතින් යන්න තියෙනව නම් අල්ලපු කුටියටනේ යන්න වෙන්නේ නේද? මේ බෙදන්න තියෙන ඒවා ටික අරන් ඉන්න මෙතනින් බෙදමු. හරි මේකේ මේ කියාගෙන යන විදිය අපහැදිලිකමක් එහෙම තියෙනම් ඉක්මනට කියන්න ඕනේ. දැන් කතා කරගෙන යන විදියේදී මොනවා හෝ අපහැදිලිකමක් එහෙම වෙනවා නම්
චෝදනා.
ඔව් යෝජනා චෝදනා. හරි. එහෙමනම් අදට අපි නවත්වනවා. මේකේ හදාගන්න එහෙම තව තියෙනම් පොත්වල හදාගත්තෙ නැතිව මේක හරි වෙන හදාගත්තු පොතකින් හරි බලලා හදාගන්න. ගාතාවක් අපි අද මේක කරපු නිසා වොන් නැද්ද? ඒක එහෙනම් ලියන්න ඉක්මනට විනාඩි 2 3කින්. ගෞතම වංශයස් මලියෙ මුදික් මන්ට. වැඩි වෙලා ගන්න නැතුව ලියන්න. 45 වෙද්දී ඉවර කරන්න. ඉලක්කම් ඒවත් මකන්න වෙනවා.
ඒක සන්න
සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටිය. ඒ සාරිපුත්‍රාදී තෙරුන් වහන්සේලාගේ පැමිණි පිළිවෙලින් ඒ පිළිවෙලින් පැමිණියා වූ ඔක්කොම විරාම මදි වෙන්නේ ඊළඟ දවසේ. හරි. යසමෝලින් ඒක නේද කිව්වේ? ඒකද ඉන්දනීල වන්නපත්ත එක වචනයක්
වන්නපත්ත කියන්නේ
ඔක්කොම එක දිගට එන්නේ. ඉන්දනීල වන්නපත්ත සේත කන්ද භාසුරං එකම පදයක් ඔක්කොම.
සේත
මේ මහා ප්‍රාණය යන්නේ
කන්ද කියද්දි මහා ප්‍රාණ. ඔතන හරි. කයන්න කන්ද භාසුරං එකම වචනයක්. සමාස පදයක් ඕක. ඒවා හැබැයි තින් වෙන් කරගන්න දෙන්න බෑ. ගොඩක් ක්‍රිකට් එකේ තියලා තියෙනවා. සත්තු නෙත්ත පංකජාහි සත්තු මහප්‍රාණතු යන ශාස්ත්‍රූ කියන අර්ථයෙන් සත්තු ඒවත් එකට බැඳිලා දිනවා. සත්තු නෙත්ත පංකජාහි එකම
කියවන්නේ
ජීවිතේ නේ. ඔකම මේ සමාස පදය නෙත්ත පංකජ නේ අර ng අකුර
සර්ජේ පියගිරෝ වෙන
පංකජාහි යාහි ඊළඟ රම් වෙන්න පූජිතග්ග සාතද පූජිතග්ග පූජිතග්ග ඒ ඔක්කොම එකට ලියවෙන්න ඕනේ. පූජිතග්ග නැ අනික් ගයන්න සාතද අග්ග බෝධි නාම වාම දේව රුක්ක සම්නිභං නාම වාම දේව රුක්ක ඒ ඔක්කොම එකට ලියවෙන්න ඕනේ.
මේකට
ඔව් කමන්නේ මේ දී එකතු කිරීම ලකුණු දාන්න. සම් සම්බං තං විශාල බෝධිපාද පන් නමාමි තං තං කෙනෙක් වෙන් කරනවා විශාල බෝධිපාද පන් ඒක නෑ ඉලක්කම් දාන්න දෙයක් නෑ එකම එක නේද පාදපන් කියලා වෙන් කරලා නමාමි වෙන් කරන්න එහෙනම් මේ ආයස්මම ඉලක්කම් ටික දාන්න බලන්න ඒකත් ඒක නම් දායි හරි ලේසි 1 2 3 4 කියලා ෆේලි 4ට දාගෙන යන්නේ එකයි නේද පළවෙනි එක ඉතින් එක එහා පැත්තේ ආරේ තියෙනවා කිස්සසරද ඔව් එතන පොඩ්ඩක් ඉන්න මේ දෙක ඊළඟට සබ්බදා නමං හරි භාසුර කියලා කියන්නේ මට මතක විදිහට බබලන්නා වූ කියන අර්ථය. ඒකට ඔතන ඉන්ද නීල වන්න කියලා කියන්නේ ඉන්ද්‍ර නීල ඉඳු නීල කියලා කියන්නේ නේද? ඉන්ද්‍ර නීල වර්ණ පත්‍රයන් පත්‍රයන්ද ඒ වගේම සේත කන්ද ඊටික එකට ගන්න ඕන. ඉන්ද නීල වන්න පත්ත කියන එක එකට ගන්න ඕන. සේත කන්ද කියන දෙක එකට ගන්න ඕන. බාසුරං කියන්නේ බබලන්න ආව්. එතකොට ඉන්ද්‍ර නීල ඉඳු නීල වර්ණ ඇති පත්‍රයන් ගෙන්ද සුදු පැහැති කඳකින්ද බබලන්නා වූ
සුදු පැහැ
කඳක් එහෙම නැත්නම් මොකද ඉතින් කඳ තමයි එකට කියන්නේ නේද කඳ මේ කියන්නේ බෝධින් වහන්සේ
බෝධියම නේද
ඊට පස්සේ සත්තු නෙත්ත පංකජාහි. පංකජ කියලා කියන්නේ නෙළුමට කියන නමක්. එතකොට ශාස්ත්‍රූන් වහන්සේගේ net නැමැති පියුම් වලින් පූජිත අග්ගසාතදං පුදනා ලද උතුම් නිවන් දෙන්නා නිවන ලබා දෙන්නා වූ පුද පිදීම ලද පූජිත කියන්නේ පිදීම ලද අග්ගසාතදං අග්ගසාතදං කියන කියන්නේ අග්‍ර වූ නිවන ලබා දෙන්නා වූ. එතකොට ඔය දං කියන පදේ හැදිලා තියෙන්නේ දා ධාතුවෙන් අර ගච්ඡං කියන පදේ හැදුනා වගේ කිතකයක් ඈ. තේරුණා නේද? දා ධාතුවෙන් එතකොට ඒක දෝ කියලා පදේ හැදෙනවා පුල්ලිංගයේදී. සබ්බං දදාතිති සබ්බ දෝ සියල සියල්ල දෙනවා කියන දෙනවා කියන දෙන තැනත්තා දෙන්නා කියනත්ෙන් සබ්බ දෝ කියලා පදේ හැදෙනවා. අන්න දෝ බල දෝ හෝති කියලා ගාතහෙන් තියන්නේ අන්න ඒ වගේ. ඒකේ ဒုတိය පදේ තමයි එතකොට ඔව් ඒකේ ဒုတိය පදේ තමයි ඔය සාතදං කියලා පදේ හැදියා තියෙන්නේ. සාතං දදාතිති සාතදං නිවන ලබා දෙන්නා වූ මතක විදියට මං අර්ථය කියන්නේ සාත කියන නිවනට කියනවා.
ශාස්ත්‍රඥ මහත්මයාගේ net නැති
පියුම් වලින් පිදුම් ලැබුවා වූ ඊළඟ අර්ථය තමයි ඊළඟ විශේෂණේ තමයි උතුම් නිවන් ලබා දෙන්නා වූ අග්ග සාතදං ඊළඟ වාම කියන පදේ අර්ථය මතක තියාගන්න ඕන මනෝඤ්ඤ එහෙම නැත්නම් මනරම් කියන අර්ථය. එතකොට අග්‍ර බෝධිය නම් වූ මනරම් දෙව්රුකක් බඳු වූ සම්නිභං කියලා කියන්නේ මේක ඇතරම මේ විභක්ති මේක වෙන් කරලා අපිට අර්ථ දැන් කියන්න බෑ සමාස කරලා තියෙන නිසා දැන් මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ මේකේ අර්ථය සමහර විට සමාස පාඩම තාම කියලා නැති නිසා. ඉතින් ඒ නිසා තමයි මම අර කලින් ලියපු ගාථා වලත් ඒවා වෙන් කරලා ලිව්වේ මේක එහෙම වෙන් කරන්න ගියොත් එහෙම ගොඩ වාක්‍ය දික් වෙනවා. මේක වෙන් කරන්න ගියොත් ඉන්ද නීල වන්න පත්තේහි සේත කන්දේහි භාසුරං අන්න ඒ විදිහටයි එන්නේ. එතකොට ඒවා තවත් ඒ ඉන්ද නීල වන්න කියන එකත් තවත් ඒවා සමාස පද. ඒක නිසා ඒවක්ම වෙන් කරලා ලියන්න බෑ. ඒවා සමාස පාඩම ඉගෙන ගත්තම තේරුම් ගන්න. දැනට මේ විදිහට දාලා අර්ථේ මතක තියාගන්න. හරි. ඊට පස්සේ මේක තුන්වෙනි පෙළ හරි නේද? අග්‍ර බෝධීන් වහන්සේ උතුම් එහෙම නැත්නම් අග්‍ර බෝධීන් වහන්සේ නම් වූ මනෝඤ්ඤ දේව රුකක් බඳු වූ මනරම් මනරම් දෙවුරුකක් බඳු වූ තං විශාල බෝධිපාදපං ඒ විශාල විශාල බෝධි වෘක්ෂානන් වහන්සේ ඒ විශාල බෝධීන් වහන්සේ සෑම කල්හි නම දිමි. එතකොට ඕකේ උක්ත පදේකෝ උක්ත පදේ ගාතාවේ නැහැ. අහං පදේ නැහැ. අහං පදේ අපි අධ්‍යාහාරයෙන් ගන්න ඕන. එතකොට මේ ඉතිරි පද ඔක්කොම අර මුල් පේලි තුනමයි මේ කොටසමයි බෝධීන් වහන්සේට විශේෂණයි. අවසාන පද දෙක හැර. අවසාන වචන දෙක හැර ඉතිරි ඔක්කොම බෝධීන් වහන්සේට කරන විශේෂණ පද. බලන්න ගොඩක් දිග වාක්‍යයක්. ඒ වගේ ඒවා තමයි තින් අරන් එන්නේ නේද? තාමර ඒක පදවත් වෙන් කරගන්න වෙන්නේ නැහැ ඉතින්. කවන්නේ. තේරුම නම් දැනගන්න එක හොඳයි.
ඈ. බෝධිය කියන කොට නම් මේ කියන්නේ බෝධිය
නෑ මෙතන මහා කියන්නේ මේ උපකාර වුණ අර පාරිභෝගික බෝධීන් වහන්සේ කෙනා කියන්නේ. ඒ නිසානේ මේ පාදපං කියන පදෙත් යොදලා තියෙන්නේ. මෙතන මතක තියාගන්න ඕනේ මේ පාදප කියන පදේ තේරුම වෘක්ෂය. වෘක්ෂය. පාදප කියන්නේ බෝධි වෘක්ෂය කියලා. බෝධි පාදපං කියන්නේ වෘක්ෂය. එහෙම නැත්නම් බෝධි පදේ තවත් අර්ථ තියෙනවනේ. සර්වඥතාඥාණයට කියනවා නේද? බෝධිය මේ මේ වෘක්ෂය. සන්නිභං කියන්නේ බඳු වූ සමාන වූ කියන අර්ථය. සමාන. කියන්න බැරිද? දැන් ඔය ලියලා තියෙන ඉතින් ලියපු විදිහට ඒ අකුරු කියවගෙන කියවගෙන
කියන්නේ
එක එක විදිහටම තමයි කියවන්නේ. එහෙම තමයි කියවන්නේ නේද? ඉන්ද නීල වන්න පත්ත සේත කන්ද භාසුරං සත්තු නෙත්ත පංකජාහි පූජිතග්ග සාතදං අග්ග බෝධි නාම වාම දේව රුක්ක සම්නිභං තං විශාල බෝධි පාද පන් නමාමි සබ්බ. ඉතින් තව පාලිට ඉතින් කෙනෙක් කිව්වා කියලා ඉතින් ඉන්ද නීල කියලා එතන ලයන්න වැඩිපුර ඇද්දොත් ඒක ටිකක් හොඳ මදි. ඒ උච්චාරණේ වැරදි. ඉන්ද නීල වන්න පත් එහෙම කියලා ඇද්දොත් අර ඒ ටිකක් අකුරට ඒ નિયમિત ක්‍රමයට වඩා ටිකක් ඉතින් වෙනස්
වෙනවා. ඒක නම් අපි ෆිසික්ස් උත්සත් මේ. ෆිසික්ස් වලට සායනා ගන්නේවත් මේ.
ඉතින් එතනක ඉතින් අර කොහොමෝ විනයදී ශික්ෂාපදේදී කියන්නේ මෙහෙම කතාවක්. ඒක ඉතින් දැනගෙන තිබ්බම හරිනේ. මේ ශික්ෂාපදේදී විස්තර කරන්නේ කැප ක්‍රම තිබිලා තියෙනවා. සර්බඤ්ඤය කියන පදේ විස්තර කරද්දී කියන්න පුළුවන් කැප ක්‍රම තිබිලා තියෙනවා. තාලයකට ලස්සනට කියන එක අකප නැහැ. තාලයකට ලස්සනට කීම නෙවෙයි අකප. ඒකෙදි කියන්නේ කැප ක්‍රම මතක විදිහට 32ක් තිබ්බා කියලා අට කතාවෙත් කියනවා. ඒ කාලේ කියපු ඒ 32ේම තිබ්බ වෘත 32ේම තිබ්බ ඒ ක්‍රම 32ේම තිබ්බ ලක්ෂණේ තමයි. ඒ අක්ෂරයට નિયમિત මාත්‍රා ගාන ඉක්මවන්නේ නැතුව කීම. දැන් මේ මාත්‍රා ගාන ඉක්මනවා නම් ඒක නිවැරදි ක්‍රමයක් නෙවෙයි කියන එක තමයි අට කතාවේ කියන්නේ. රටාව තාලි වෙනස් වුණා කියන එක අදාළ නැහැ. දැන් කෙනෙක් ඒක ටිකක් ඒකේ තරංග වෘත එහෙම කියලා කීපයක් ගැන කියගෙන යනවා තරංගවත්. දැන් කියන විදිහට තේරෙන්නේ අර රළ පිලක් වගේ. අඩු වැඩි වෙවි කියනවා. හැබැයි මේක ඒ අක්ෂරයට નિયમિત මාත්‍රා ගන්න වෙනස් කරන්න නැතු. එහෙම කිව්වොත් ඒක නරක නෑ, වැරදි නෑ. නමුත් අර එදලා කිව්වොත් ආයන්න කියවෙන්න ඕන තැන ආයන්න නෙවෙයි ආයන 10ක් 15ක් කියවන්න අන්න හොඳ නෑ. ඒක නිසා ඉතින් අර ඒවා කියන්න වෙනම කට්ටි ඉන්නවනේ ගායකයෝ නේද? අපි යන්න ඕනේ ඒවා කියන්න. ඒ නිසා ඉතින් අර අපි අර භාග්‍යතුන් වහන්සේ ඇත්ත කතාව දැන් හිතලා බලන්න කොහොම කිව්වනම් ඒ කාලේ මේ ධර්මය අවබෝධ වුණා හිට අවබෝධ වෙන්නේ නැති වෙන්න ගියා. ඉතින් ඒ බුද්ධ දේශනාවේදී එහෙම දේශනා කරන්නේ නැහැ කොහොමත් භාග්‍යතුන් වහන්සේ. ඔව් දැන් භාග්‍යතුන් වහන්සේ. ඉතින් ඒක නිසා ඉතින් අර ඒ නිසා ඉතින් අර අපි ඒ ටික දැනගෙන තියෙන්න ඕන. කොහොමත් ඉතින් ඒක නිසා ඉතින් අර ගැළපෙන්නේ නැහැ. වැඩිපුර අර ඇදලා කියවෙන එක. ඒක දිභාග්‍යතුන් වහන්සේ ආදීනව පැත්තක් පෙන්නනවා. විනය පිටකයේදී. මත විදියට කුද්දකවත් උක්කන්දකයේදී. ඒ ආයතක ගීතත් ස්වරයේ තියෙන ආදීනව. එතකොට තමනුත් ඒක යැලෙනවා. අහන අයත් ඇලෙනවා. ගැඹුරු දහම් කරුණු වැටහෙන්නේ නැත්නම් තමන්ගේ ලැබූ සමාධියක් තිබුණා නම් ඒකටත් ඒකත් බිඳ වැටෙනවා. ඒ වගේම අනාගතයේ පිරිස දිඨානුගතියට ළඟෙනවා. ඒ ඒ પરම්පරාවේ ඒක අහගෙන ඉන්න අයත් ඊට පස්සේ ඒ විදිහට කියන්න ගන්නවා. ඇදලා කියන්න ගන්නවා. ඇදලා කියන්නේ ඒ නිවැරදි ක්‍රමයට නැතුව කියන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන් ඔය විදිහේ ආදීනව පහක් මතක විදිහට පහක් පෙන්වනවා භාග්‍යතුන් වහන්සේ. මේ වගේ දේවල් වෙන්න වෙනවා. ඒ නිසා එහෙම දේශනා කරන්න එපා.
මිහිඟු බෙලි.
ඒක නිසා තින් මේ අපි මේ දේවල් දැනගෙන තින් අපේ සිල්පදත් කැඩෙනවා. ඒ විදිහට කියන්න ගියොත් ඒක නිසා අපේ සිල්පද රැකගෙන නේද? තින් භාග්‍යතුන් වහන්සේගේ වචනේනේ. අපි භාග්‍යතුන් වහන්සේගේම වචනේ කියනවා භාග්‍යතුන් වහන්සේගේම වචනයක් කඩ කරලා. ඉතින් හිතලා බලන්න නේද? ඒක නිසා ඉතින් අපි ඒ තැන්වල හරි පරිස්සම් වෙන්න ඕනේ ඉතින්. භාග්‍යතුන් වහන්සේගේ වචනයක් නේ අපි රකින්න ඕන. ඉතින් ශික්ෂාපදයක් කියලා කියද්දි ඉතින් හරි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් එසේ මෙසේ කෙනෙකුගේ වචනයක් නෙවෙයිනි. අපි අතින් ඒ වගේ කැඩුනොත් ඉතින් සර්වඥ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ වචනයක් අපි කඩ කරන්නේ. ඒක නිසා ඉතින් අර ඒ කුසලයේ වගේම තමයි අනිත් පැත්තේ අකුසලෙත්. මොකද අපිට ඒ තැනක අපි දැන සිල්පදයක් කඩද්දි එතෙන්දී පැහැදිලිවම ද්වේෂ හිතක් ඇති වෙනවා. දැන සිල්පදයක් කඩද්දි මඩිද්දි ද්වේෂ හිතක්. ඒ ද්වේෂ හිතට අරමුණු වෙන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේගේ වචනයත්. ඒ නිසා අකුසලෙත් බලවත්. ඒ නිසා අපි බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ මේ තැන්වල. අපි අතින් ශික්ෂාපදයක් හදිසියේ කැඩෙන්න ඉඩක් ආවත් අපේ කෙලෙස් නිසා හිත ඇති වෙන්න පුළුවන්. වහාම ඉතින් මේක සර්වඥ භාග්‍යතුන් වහන්සේගේ වචනයක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ මෙච්චර කාලයක් පාරමී ධර්ම සම්පූර්ණ කරලා ඉතින් මේ වගේ ශික්ෂාපදයක් පැනෙන්නේ භාග්‍යතුන් වහන්සේට ලාභ සත්කාර වෙනුවෙන් නෙවෙයි. අපි වගේ අසරණ පිරිසකට නිවන් අවබෝධ කරගන්න උපකාර පිණිසමයි. අපිට මේ දේවල් මෙහෙම පනවලා තිබුණ නැත්තම් අපි මේ දේවල් අපි නොදන්නාකම නිසා මෝඩකම නිසා මේ වැරදි කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අපි ගැන තියෙන මහා කරුණාව නිසාමයි මේ දේවල් අපිට පෙන්නලා දේශනා කළේ. සමහර තැනක ඉතින් භාග්‍යතුන් වහන්සේ නමකගෙන් නොකියවිය යුතු වචන පවා භාග්‍යතුන් වහන්සේ දැන් හිතට බලන පළවෙනි පරාජිතාවේ ඒ විස්තර කිරීමෙන් ඉතින් බුදුරජාණන් වහන්සේ ওই තරම් කොයිතරම් මහා කරුණාවකින් දේශනා කළේ. ඉතින් ඒ නිසා ඒවගෙන අපි ශ්‍රද්ධාව ඇති කරගෙන ඉතින් ඒ අනන්ත ගුණ තියෙන සර්වඥ බුදුරජාණන් වහන්සේගේ වචනයකුයි මම මේ ආරක්ෂා කරන්නේ. ඒ නිසා හීනකින්වත් මට ඒ වගේ ශික්ෂාපදයක් කඩන අදහසක් ඇති වෙන්න එපා. ඉතින් මේ ජීවිතේ විතරක් නෙවෙයි නිවන් දක්නා මොහොත දක්වාම අපිට මේ විදියට භාග්‍යතුන් වහන්සේලා වැනි සත්පුරුෂයින්ගේ වචන අහන්න දකින් අහන්න ලැබේවා, පිළිපදින්න ලැබේවා. ඉතින් මේ රකින්න සීලයේ ඒකාන්ත වශයෙන්ම අපිට සමාධිය පිණිස, විපස්සනා ඥාන පිණිස, නිවන් අවබෝධය පිණිසම හේතු වේවා කියලා ඉතින් අපි මතක් කරගන්න. හොඳයි, එහෙනම් අපි මේ ඉගෙනගත්තු දහම් කොටසුත් ඒකාන්ත වශයෙන්ම හැමෝටම අපි හැමෝටමත් ඒ වගේම පින් අනුමෝදන් වෙන යම් පිරිසක් වෙනවා නම් ඒ සෑම සත්ව ප්‍රජාවටම ඒ වගේම අපිට ධර්ම විනය උගන්වපු ඒ ගුරුතුමන් වහන්සේලාට ඒ වගේම අපි අපිට පැවිදි උපසම්පදාව ලබා දුන්න අපේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සෑම සියලු දෙනෙකුටමත් ඒකාන්ත වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වේවා කියලා පින් නාම දත්තා. හොඳයි.
එකිනෙක රූපාන්තරේ සාමිනාන්සේ ශික්ෂාපදේ දැනගෙන වුණා නිහියත්ව ගැනීමව අකුසලයක් එක්කම මේක හැම තිස්සෙම අපිට අකුසල පිට මේ කියන්නේ
එහෙම කියන්න බෑ. ඒ සිල්පදේ කඩන හිතක් ඇති වෙන මොහොතේ අකුසල
අනිතික
මොකක්ද? ඔව්, ඒක නිසා ඉතින් දැන් එක හිතකින්ම නෙවෙයිනේ ඔය කටයුත්ත වෙන්නේ. ඒ නිසා ඉතින් මුළු කටයුත්ත පුරාම කුසල්ම වුණා කියන්නත් බෑ, අකුසල්ම වුණා කියන්නත් බෑ.
ශික්ෂාපදේ නුදේ සාමිනාන්සේ අපිට පාරදී දාන ගෝලේ කියමු තමයි ගුරු සාමිනාන්සේ මෙහෙම කිව්වේ කියලා දන්නේ
නැහැ. කැදීමේ චේතනාවක් නැහැ. ඔය තැනක ඉතින් අපි හරි පරිස්සම් වෙන්න ඕන. බොහෝ විට ඔය කරුණා වීසෙන් රාගය එනවා. ඒ තැනකදී අපි දැන් සමහරට අපේ අර හඬට ඇලීම නිසා ඒ තාලයට කියන්න ඕන කියන හිතින් කියනවනම් ඒ තැනක ලෝභ හිද්දුවන්නේ. දැන් තාලය පවත්ීමේ උවමනාව තියෙන තැන්වල ඉතින් ලෝභ හිද්දුවන්නේ. එතකොට ඒ තැන්වල හරි පරිස්සම් වෙන්න ඕන. සමහර විටක පිරිස පහදවන්න කියන අදහසින්. ඉතින් ඒ තැන්වල ලෝභ හිද්දීමේ ඉඩ වැඩි. ඒ නිසා අපි හිත හොඳට හදාගෙන තිබුණ නැත්නම් අකුසල්ම තමයි වැඩිපුර දුවන්නේ. අපිට හිතෙන්නේ මේක කරුණාවෙන් අපි කිව්වා. එහෙම නැත්නම් ශ්‍රද්ධාවෙන් මේ කුසලේ කරා කියලා. හැබැයි වෙලා තියෙන්නේ බොහෝ විට අකුසල්. ඉතින් ඔය දෙයම පැවිද්දදී අපි ඉතින් හරි පරිස්සම් වෙන්න ඕන. සමහර විට අපි කරන කියන ගොඩක් තැන්වල අපි හිතන්නේ මේක කුසලයක් අපි අතින් වැඩුණා කියලා. අපි දකින අහන කතා කරන දේවල් වලින් වුණා. සමහරට ඔන්න අපි හිතමුකෝ උදාහරණයක් විදිහට මේ අඟුල්ගමෙන් සන්නස්සෙත් ඔය අපිට මතක් කරපු කතාවක් අපි සමහර විට සත්තු මරණ දේවල් වගේ බලනවා. එහෙම නැත්නම් මිනිස්සු මරණයව මිනිසුන්ට හිංසා පීඩා කිරීමව බලනවා. ඒවා කතා කරනවා. ඊතනක අපි හිතන්නේ මේ ආදීනව පැත්ත අපි මේ කල්පනා කරන්නේ. සම ඒ අතරෙම අපි දන්නේ නැතුව සියුම්ම ද්වේෂය වැඩිනවා. ඒ කරන කෙනා ගැන ද්වේෂය වැඩිනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ තදින්ම අකමැති ඒ වගේ මේ අපි බලනවට කතා කරනවටවත් කැමති නැහැ. ඒ නිසා අර තව කෙනෙකුට හිංසා පීඩා වෙන දේවල් යෝගියෙකුට සුදුසු නැහැ කියන එක තමයි සන්නහන්සේගේ අදහස. ඒ නිසා ඒව ගැන කතා කරන එක, ඒ වගේ වීඩියෝස් උනත් තියෙනවා නම් බලන එක, රූප උනත් ඒ වගේ තමන්ට දේශයක් නම් ඇති වෙන්නේ. දැන් අපිට හොඳට ඒ තැන්වල තේරෙන්න ඕන පිළිකුල දේශය කියන දෙකේ වෙනස හොඳට තේරුම් ගන්න ඕන. එතනක අපිට ඇතැම් විටක දේශය නම් වැඩෙන්නේ යමක් බැලීමෙන්, යමක් ඇහිීමෙන්, යමක් කතා කිරීමෙන්. ඒ දේවල් බලන්න කතා කරන්න යන එක සමාධියට බාධායි අනිවාර්යයෙන්. ඉතින් ඒ නිසා මේ ඒ දේවල් අපි දැනගෙන තියෙන්න ඕන. අපේ උපක්‍රේෂ සමහර විට ක්‍රියාත්මක වෙන විදිහ අපි දන්නේ නැහැ. අපි හිතන්නේ මේ ශ්‍රද්ධාව, කරුණාව කියලා. ඒ වුණාට රාගය සමහරට වැඩ කරලා තියෙනවා. දැන් ඉතින් බොහොම සියුම් මේ දේවල් වෙන නිසා අපි සැලකිලිමත් වෙන්න ඕන. හොඳයි එහෙනම්. අපි ඒවත් ඉතින් පුළුවන් තරම් නෙමෙයි. ඉතින් පැවිද්දෝ විදිහට අපි ඒවා පාලනය කරගන්න ඕන. එහෙම නැත්නම් ඉතින් තමන්ගේ සමාධියට තමයි ඉතින් ගුරුවරයාගේ සමාධියට බාධා වන්නේ. ගුල්ගමී සන්නාන්තයට බලපෑවන්නේ. මේ සන්නාන්ත කියන්නේ ඉතින් ඒවා අපිට හැදෙන්න අපේ තියෙන ඇති උනේ නැති සමාධිය ඇති කරගන්න උපකාර වෙන්නේ. ඇති උන සමාධි පවත්වන්න උපකාරී වෙන්නේ. හොඳයි එහෙනම්.